Lei fa l'altro prima a piedi.
දෙවන ධර්ම දේශනාවාරය සඳහායි සූදානම් වෙන්නේ. අපි සියලු දෙනාම ඒ සඳහා තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූරෙන්ති. චත්තාරෝ සතිපට්ඨානා භාවිතා බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූරෙන්ති. සත්ත බොජ්ජංගා භාවිතා බහුලී කතා විඥා විමුක්තිං පරිපූරෙන්ති තී. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ භාවනා වැඩසටහනේදී ඉස්සරහින් තියාගත්තේ ආනාපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රය අපිට හම් වෙනවා මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ මජ්ක්‍ධිම නිකායේන 118 වෙනි සූත්‍රය. එතකොට ආනාපාන සති සූත්‍රය දේශනා කරන්න බොහොම ලස්සන සිතුවීමක් තමයි පදනම් වුනේ. අපි ඊයේත් මතක් කරගත්තා වගේ බුදුරජාණන් වහන්සේත් ප්‍රධාන මහරහතන් වහන්සේලා රැසකුත්, ඒ වගේම නවක භික්ෂූන් වහන්සේලා ප්‍රසකුත් එදා සවැත්නුවර මිගාරමාතු ප්‍රාසාදයේ වාසය කරනවා. ඒක ඇසුරු කරගෙන වාසය කරනවා. ඉතින් උන්වහන්සේලා බොහෝම නොසිස්ව කාලය ගත කරනවා. උමනාවෙන් උත්සාහයෙන් තමන්ගේ භවනා කටයුතු ප්‍රතිපදා මාර්ගයේ ප්‍රතිපත්ති මාර්ගයේ පූර්ණේ කරනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ වස් පවාරණය කරාට පස්සේ භික්ෂුන් වහන්සේලා සියලු දෙනාම පවාරණ උපෝසතයෙන් ඒ වස් කාලය අවසන් වුණාට පස්සේ බොහොම තුෂ්ණීම් බහුතව මේ ඉස්සරහට ඇවිල්ලා වාඩිලා ඉන්නවා. ඒ කියන්නේ මිගාරමාතු ප්‍රාසාදයෙන් එලිමහනේ සියලු භික්ෂුන් වහන්සේලා රැස් වෙලා බොහොම නිශ්ශබ්දව බොහොම සංසිඳිලා වාසය කරනවා. ඉතින් මේ තත්වය දැකපු බුදුරජාණන් වහන්සේ කියනවා, මේ භික්ෂු පිරිස දැකලා මගේ හිතේ ලොකු ප්‍රසන්නතාවයක් ඇති වුණා, පැහැදීමක් ඇති වුණා. මට තව මෙතන වඩින්න වැඩ ඉන්න ආරාධනාවක් ලැබුණා, චිත්ත ආරාධනාවක් ලැබුණා. ඒ නිසා මම තවදුරටත් මේ මිගාරමාතු ප්‍රාසාදයේම ඇසුරු කරගෙන ඊළඟ මාසයත් වාසය කරන්න මම තීරණය කරා කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ අර සාමාන්‍ය සම්ප්‍රදායෙන් මදක් බැහැර වෙලා, සාමාන්‍ය සම්ප්‍රදායය තමයි වස්තුම් මාසයෙන් අවසානයේ චාරිකාවේ වඩින එක. මෙතෙන් දැන් බුදුරජාණන් වහන්සේ දකිනවා මේ ස්වාමීන් වහන්සේලා බොහෝම උත්සාහයෙන් කටයුතු කරනවා. ඒ නිසාම බොහොම තමන් එක්කම ඉන්න ගතියක් තියෙනවා, බොහොම නිශ්ශබ්දයි. ඉතින් ඒ චිත්ත ආරාධනාව නිසා බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා මේ යන කටයුත්තට එහෙම්ම හොඳට තව යන්න ඉඩ හරින්න. ඒ නිසා තවත් මාසයක් මෙම ස්ථානයේම වැඩ වාසය කරන්න. එතකොට මේ ආරංචිය එතකොට අනිකුත් භික්ෂුන් වහන්සේලාට ලැබිලා, ඉතින් ඒ මහරහතන් වහන්සේලා තවදුරටත් බොහොම උනන්දුවෙන් මේ නවක පැවිදි පිරිසට තමන්ගේ කටයුතු කියලා දෙනවා. භවනා කරන හැටි, වත් පිළිවෙත්වල යෙදෙන හැටි, ධර්මයේ හැසිරෙන හැටි කියලා දෙමින් ඉතින් තව තව උනන්දු කරවනු. දැන් එතකොට මෙහෙම බොහෝම ප්‍රතිපත්තිකාමීව හැසිරීම නිසා ඊළඟට ඔන්න දැන් එළඹෙනවා ඉල් මාසේ පොය, නැත්නම් ඉල් 15ක පුර මේ දවස. එදත් මේ විදිහටම භික්ෂුන් වහන්සේලා ඒ 15ක උපෝසතය අවසන් වෙලා ඊළඟට සියලු දෙනාම අර වගේම බොහොම තුෂ්ණීම් බහුතව වාසය කරනවා. ඉතින් මේ පිරිස දකින්න බුදුරජාන් වහන්සේ කියනවා, මෙතන ඇත්තටම බොහොම දුර්ලභ ගණයේ භික්ෂු සන්නිපාතයක් තියෙන්නේ. මෙතන මහරහතන් වහන්සේලා වැඩ සිටිනවා, අනාගාමී ආරයන් වහන්සේලා වැඩ සිටිනවා, සකදාගාමී ආරයන් වහන්සේලා වැඩ සිටිනවා, සෝවාන් ආරයන් වහන්සේලා වැඩ සිටිනවා. ඒ වගේමයි මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පුරන කල්යාණ පෘථග්ජන ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරනවා. එතකොට සංඝ ගුණ මෙනෙහි කළා බුදුරජාණන් වහන්සේ කියනවා, මේ පිරිස අතර සතර සතිපට්ඨානයන් පූර්ණේ කරන පිරිස් ඉන්නවා, සතර ඉද්ධීපාද ධර්මයන් පූර්ණේ කරන පිරිස් ඉන්නවා, ඊළඟට සතර සම්‍යප්පදානයන් පූර්ණේ කරන පිරිස් ඉන්නවා, ඊළඟට පංච ඉන්ද්‍රිය ධර්මයන් පූර්ණේ කරන පිරිස් ඉන්නවා, පංච බල ධර්මයන් පූර්ණේ කරන පිරිස් ඉන්නවා, සත්බොධ්‍යංග ධර්මයන් පූර්ණේ කරන පිරිස ඉන්නවා. ඒ වගේමයි ආරෂ්ඨාංගික මාර්ගය ඒ පුහුණු කරන පිරිස ඉන්නවා. ඊළඟට මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන ඒ බ්‍රහ්ම විහාර භාවනා වඩන පිරිස ඉන්නවා. අසුභ භාවනා වඩන පිරිස ඉන්නවා. ඊළඟට අනිච්ච සංඥා වඩන පිරිස ඉන්නවා. ආනාපාන සතියත් වඩන පිරිස ඉන්නවා. ඉතින් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ දීර්ඝ විස්තරයක් කරනවා මේ සූත්‍රයේදී විවිධාකාර අන්දමින් මේ ගුණ පුරණ ප්‍රතිපත්තියේ යෙදෙන ස්වාමින් වහන්සේලා රැසක්, භික්ෂුන් වහන්සේලා රැසක් මේ සංඝ පිරිසේ ඉන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඍජුවම ඊළඟට කියනවා මේ දැන් විවිධාකාර භාවනා ගැන විස්තරයක් මේ විදිහට කරලා ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංස කියලා. මේ ආනාපාන සතිය භාවිතා කරා නම්, හොඳට වැඩුවා නම්, බහුලීකృత කරා නම්, බහුලව යෙදුනා නම් අන්න ඒක මහත්ඵලයි මහානිසංසයි කියලා ඔන්න ප්‍රකාශයක් කරලා ඊළඟ කොහොමද මේ මහත්ඵල මහානිසංස වෙන්න ආනාපාන සතිය වඩන්නේ කියන එක තමයි ඊළඟට පැහැදිලි කරන්නේ. ඉතින් අපිත් විවිධ අන්දමින් සමහරලාවට ආනාපාන සතිය වඩනවා. ඉතින් මේ සූත්‍රයෙන් ඇත්තටම සෑහෙන්න මඟ පෙන්වීමක් කරනවා කොහොමද මේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන ආකාරය පෙන්ලා දෙන්නේ. මොකද විවිධ ක්‍රම හරහා ආනාපාන සතිය වඩන්න අවස්ථාවක් තියෙනවා. එතකොට දැන් මේ බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රඥා මුල් කරගෙන නැත්නම් විපස්සනා මුල් කරගෙන ආනාපාන සතිය වඩන ආකාරය තමයි මේ විස්තර කරලා දෙන්නේ. දැන් එතෙන්දී අපි ඊයේ සාකච්ඡා කළා මුල් පියවර 4. ඇත්තරම මේ ආනාපාන සති සූත්‍රයේ පියවර 16කින් විස්තර වෙනවා. ඒ මුල් පියවර 4 බුදුරජාණන් වහන්සේ කියනවා කයානුපසනාවටයි අයිති කියලා. අපි ඊයේ යම් පමණකට ඒ ගැන සාකච්ඡා කළා. බුදුරජාණන් වහන්සේ කියනවා මුලින්ම සතෝ වාස සති, සතෝ පස්ස සති. දැන් කෙනෙක් පළඟ බැඳලා වාඩි වෙලා භාවනාවට සුදුසු තැනක් තෝරගෙන ඊළඟට නාසිකාග්‍රේ හෝ උඩුතල ආශ්‍රිතව සිහිය පිහිටුවගෙන ඊළඟට යා මේ සතිමත්ව හුස්ම ගන්නවා, සතිමත්ව හුස්ම හෙළනවා. මෙන්න එතනින් පටන් ගන්නවා. මොකද අපේ හිත ඉස්සෙල්ලා දැන් හරියට නිකන් නැවක් චලනය වෙන්න නොදී නැංගුරමක් දැම්මා වගේ අපේ හිතත් අතීතයේ අනාගතයට දුවන එක වළක්වලා එක තැනක් ඇසුරු කරගන්න, නැත්නම් එක ආරම්මණයක් එක ආරම්භණයට බැඳලා තියෙනා වගේ දෙයක් දැන් මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හරහා අපි කරනවා. මොකද හිතට අරමුණක් අවශ්‍යයි මේ මට්ටමේදී. ඒ නිසා අරමුණක් වශයෙන් හඳුන්ලා දෙනවා මෙන්න මේ ආස්වාසයත් ප්‍රස්වාසයත්. ඒතොර හිත සාමාන්‍යයෙන් අතීත අරමුණු ආශ්‍රිතව මතකයන් අවදි කරගනිමින් ඉන්න ස්වභාවයක් තියෙනවා. එහෙම නැත්නම් අනාගත අපේක්ෂාවන් ඔස්සේ, බලාපොරොත්තු ඔස්සේ යන ස්වභාවයක් තියෙනවා. අන්න ඒ දෙකෙන් ඉස්සෙල්ලම වළක්වගෙන වර්තමානයට හිත ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒක තමයි එකතකේ මූලික පියවර වෙන්නේ. එතකොට අන්නේ මූලික පියවර සාර්ථක කරගන්න කමඨහනක් පාවිච්චි කරනවා. මූල කමඨහනක් පාවිච්චි කරනවා. ඒ තමයි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. ඒක තමයි දැන් මෙතෙන්දී මූල කමඨහනක් වශයෙන් දෙන්නේ. සතෝ ආස සති, සතෝ පස්ස සති. බොහොම සතිමත්ව හුස්ම ගන්නවා, සතිමත්ව හුස්ම හෙළනවා. ඉතින් මෙතෙන්දිත් කෙනෙකුට මේ කටයුත්ත කරන්න අමාරුයි. මොකද හිත ඒ තරම්ම වල් වැදිච්ච ස්වභාවයක්, වික්ෂිප්ත වෙච්ච ස්වභාවයක්, කෙලවරක් නැතුව අරමුණු වලට යන ස්වභාවයක් තියෙනවා. එතෙන්දී තව ඉතින් පොඩි පොඩි උපක්‍රම යොදා ගන්න පුළුවන්. ඒකේ වරද්දක් නැහැ. අපිට පුළුවන් හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා මෙනෙහි කරන්න. හුස්ම පිට ගන්නකොට හුස්ම පිට කරනවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් 1 2 කියලා මෙනෙහි කරන්න පුළුවන්. යම් උපක්‍රමයක් කරහා අපි අර කායිකව ලබන අත්දැකීම, ඒ දැනෙන දැනීම අපි මනසින් හිතින් සනාථ කරනවා, ස්ථිර කරනවා. මේ ආස්වාසයක්, මේ ප්‍රස්වාසයක්. කටින් කියනවා නෙමෙයි හිතින් කියනවා. මෙන්න මේ වෙලාවදී නම් ආස්වාසයක්, මේ වෙලාවදී ප්‍රස්වාසයක්. දැන් මේ ක්‍රියාවලිය හරහා තව ටිකක් හිත ඒ කටයුත්තේම নিমগ্ন වෙන ස්වභාවයක් තියෙනවා. එයාට නිකන් මතක් කරලා දෙනවා. තා පොඩ්ඩක් නිකන් අවුලවලා දෙනවා. මේක තමයි දැන් කරන්න තියෙන්නේ. මෙන්න මේ වෙලාවදී අත්දැකේ ආස්වාසයක්, ඔන්න ආස්වාසයක්. මේ වෙලාවදී අත්දැක ප්‍රස්වාසයක්, ඔන්න ප්‍රස්වාසයක්. එතකොට මේ ක්‍රියාව හරහා තන්න හිතේ ඒකාග්‍රතාවයක් වර්ධනය වෙනවා. හිත හැම තැනම විසිරලා තියුණා නම්, අපේ අවධානය හැම තැනම විසිරලා තිබුණා නම්, ඒ ස්වභාවය අඩු වෙලා දැන් මේ කටයුත්තට ඒ අවධානය පොඩ්ඩ පොඩ්ඩ එකතු වෙවි එනවා. ඉතින් හුඟක් වෙලාවට අපි ආනාපාන සතියට එළඹෙන්නේත් සක්මන් භාවනාවක් වගේ දෙයක් කරලා, එතකොට ටිකක් දුරට මේ වැඩේ තවත් සාර්ථකව කරගන්න පුළුවන්. මොකද සක්මන් භාවනාවෙනුත් හොඳට හිත ඒ පාදේ පිහිටලා ඒ ස්පර්ශයේ පිහිටවලා හොඳට එතනිනුත් හොඳ සතියක් වර්ධනය කරගෙන ආවනම් මේ කටයුත්ත තවත් සාර්ථක වෙනවා. අපි හිතමු දැන් මේ වට්ටම අභිවාහ ගිහිල්ලා දැන් කෙනෙකුට පුළුවන් මෙනෙහි කිරීමකින් තොරව දැන් සතිමත්ව හුස්ම ගන්න, සතිමත්ව හුස්ම හෙලන්න. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා අන්න පළවෙනි පියවර කායනුපස්සනාවේ පළවෙනි පියවර වශයෙන් දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. දැන් මුලින් අපිට තේරුන්නේ නැහැ මේ ආස්වාස ප්‍රස්වාසයක් ගැනවත් ඒ තරම් අපිට අවධානයක් තිබුණේ නැහැ. දැන් අපි හොඳට අවධානය තියාගෙන අනිකුත් ලෝකේ තියෙන දේවල් নানা ප්‍රකාර දේවල් ඔක්කොම අයින් කළා. අපි අවධානය මේ ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලියට විතරක් ගන්නවා. ගත්තට පස්සේ අන්න හිත විසින්ම ඔන්න දැන් ආස්වාසයක් බලනවා ප්‍රසවාසයක් බලනවා ආස්වාසයක් බලනවා ප්‍රසවාසයක් බලනවා. දැන් වෙන මොකක්වත් වැඩක් නැහැ. ඉතින් කම්මැලි තැනතුව මේ වැඩේ කරන්න සිද්ධ වෙනවා. මොකද මේ එක ආස්වාසයක් බලලා එක ප්‍රසවාසයක් බලලා සාර්ථක වෙන සාර්ථක වීමක් මෙතන නැහැ. සිය දහස් වාරේ අපිට මේ ආස්වාස ප්‍රස්වාසය බලන්න සිද්ධ වෙවි. මේ ආනාපාන සතියේ තියෙන අනිත් ඊටාම සිත් ගන්නාසලු ස්වභාවය තමයි අපේ මේ ක්‍රියාවලියට අවශ්‍ය කරන ඒ අමුද්‍රව්‍ය ටික ඉබේම ලැබෙනවා. ආයි අමුතුවෙන් කරන්න කියලා දෙයක් නැහැ. කය හුස්ම ගන්න කාර්යය එයා කරලා දෙනවා. අපිට තියෙන්නේ ඒ හුස්ම ගන්න කාර්යය කයට කරන්න ඉඩ දීලා ඒ ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඉතින් එතකොට ඊයේත් අපි මතක් කරගත්තා වගේ ඇතැම් වෙලාවට ඉතින් අපි ඕන්ට වඩා උත්සාහයක් දෙනවා. ඕන්ට වඩා වීරය යොදනවා. ඌමනාවෙන් හුස්ම ගන්නවා. ඉතින් ඔය ටික මුලදී ටිකක් ඉතින් කරදරකාරී වෙනවා. සමහරලාට ඔය හරහා හිසේ ආතතියක් එහෙම ගොඩනගෙන්න පුළුවන්. හිස බර වෙනවා වගේ දැනෙන්න පුළුවන්. නමුත් ටික ටික ඕක කරගෙන යනකොට තමන්ට මේකේ පදම අහු වෙනවා. එයා තේරුම් ගන්නවා මෙච්චරම වීරයක් යොදන්න ඕනේ නැහැ. දැන් හිත ටිකක් මෙල්ල වෙලා කියලා අන්න ටික ටික තමන්ට පදම අහු වෙනකොට ක්‍රමේ වැටහෙනකොට එයා දන්නවා මෙන්න මෙපමණකට වීරය දෝනං ඇති. දැන් මෙනෙහි කිරීම කරන්න අත්‍යවශ්‍ය නැහැ කියලා අන්න යෝගියාටම මේ වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මුලින් මෙනෙහි කිරීමක් කරාට ඒක මේ අවසාන වෙනකන් තියාගෙන හිටියොත් මෙනෙහි කිරීමම බරක් වෙනවා මේක වර්ධනයට. ඒ නිසා යෝගාවචරය තේරුම් ගන්නවා දැන් මෙනෙහි කිරීම හරහා හොඳට හිතේ ඒකාග්‍රතාවයක් හැදුනා. හිත දැන් හොඳට මේ අරමුණේ මේ ඉන්නවා. දැන් මට බැරිද මෙනෙහි කිරීමකින් තොරව මේ කටයුත්ත කරන්න? ඔන්න උත්සාහත් වෙනවා. මෙනෙහි කිරීම නතර කළා දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියෙම හිත පවත්වනවා. එතකොට අපි හිතමු ඔන්න සාර්ථක වුණා. ටිකක් දුර යනකොට ඔන්න ආයෙත් හිත විසිරෙන්න ගත්තා. ඕන්නම් ඉතින් ආයෙත් අර මෙනෙහි කිරීම හඳුන්ලා දෙනවා. ඊළඟට ඉතින් මේ වගේ උපක්‍රම හරහා දැන් පොඩ සති ඉස්සරහට ගන්න. ඔන්න සමාධියක් වර්ධනය වෙනවා. දැන් ළඟ ළඟ තියෙන හුස්ම රැලි 10ක් 15ක් 20ක් 30ක් 40ක් ඔන්න බලාගෙන යන්න පුළුවන්. කයට හුස්ම ගන්න දෙනවා අපිට හදිස්සියක් නැහැ. වැඩේට වෙන්නේ ඉඩ හැරලා අපි හොඳට ඒ ගැන දැනුවත් වෙනවා. දැන් ඔන්න ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර තියෙන වෙනස්කම් වැටහෙන්න ගන්නවා. ආස්වාසයක් කරන ඔන්න සිසිල්, ප්‍රස්වාසයක් නම් උණුසුම්, ආස්වාසයක් නම් වන්නාසුඩුවෙන් වැටහෙනවා, ප්‍රස්වාසය නම් දකුණු නාස්පුඩුවෙන් වැටෙනවා. මේ එක එක ආකාරවලින් මේ දෙකේ තියෙන යම් යම් සුළු සුළු වෙනස්කම් ඔන්න වැටහෙන්න ගන්නවා. ඒ කියන්නේ අපේ සතිය දැන් තීව්‍ර වෙලා එක්තරා අන්දමකින් සම්පජඤ්ඤය දියුණු වෙලා, ඒ කියන්නේ දේවල් ඉතාම සියුම්ව දැක ගන්නා, විස්තර දැක ගන්නා හැකියාව ඔන්න දැන් ටිකක් වර්ධනය වෙලා. ඊළඟ මට්ටම වශයෙන් අන්න බුදුරජාන් වහන්සේ අර පියවර ඉදිරිපත් කරනවා. මොකද්ද? ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් එක හා සමාන නැති වෙන්න පුළුවන්. ඒවා අතර යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. එකකට වඩා අනිත් එක දිග වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකකට වඩා අනිත් එක කෙටි වෙන්න පුළුවන්. රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති. අන්න දෙවෙනි පියවර. එතකොට අපිට ඒ කාල පරිච්ඡේදය ගැන යම් පමණක වැටහීමක් තමයි මෙතන තියෙන්නේ. යම් ආස්වාසයක් ඔන්න වැඩි කාල පරිච්ඡේදයක් අපි අත්දැක්කා. ඊළඟ ආස්වාසයේ ඊට සාපේක්ෂව එච්චර කාලයක් ගත වුණේ නැහැ. එහෙම නැත්නම් යම් ආස්වාසයක් යම් කාල පරිච්ඡේදයක් ගත වුණා, දෙවැනි මේ ආස්වාසය ඊට වඩා වැඩි කාලයක් ගත වුණා. ඒ වගේ මේ දෙක අතර තියෙන සුළු සුළු වෙනස්කම් වැටහෙනවා. එතන මේ වැටහෙනවා කියන්නේ අන්න අපේ සතිය තවත් තියුණු වෙලා. මේ කතා කරන්නේ ආස්වාසයක් ප්‍රස්වාසයක් අතර තියෙන වෙනස නෙමෙයි, ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් අතර වෙනස. ළඟ ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් අතර වෙනස. ඉතින් මේ මට්ටමට හිත එනවා කියන්නේ හිතේ සෑහෙන්න ඒකාග්‍රතාවයක් වර්ධනය වෙනවා. හිතේ සෑහෙන්න මේ සතිමත් භාවයක් වර්ධනය වෙනවා. දැන් මේ මට්ටම් දෙකේදීම පජානාති කියලා කියනවා දැනගන්නවා. මේකේ කාල පරිච්ඡේද වශයෙන් යම් වැටහීමක් තියෙනවා. මෙන්න මේක නම් මෙච්චර කාලයක් ගියා, මේක නම් මෙන්න මේ තරම් කාලයක් විතරයි ගියේ කියලා යම් පමණක වැටහීමක් තියෙනවා. ඔන්න බුදුරජාන් වහන්සේ අපිව ඊළඟ පියවරට එක්කන් යනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති කියලා. දැන් අපි තේරුම් ගන්නවා අපිට ආස්වාසේ දැනට වැටහිලා තියෙන සමහර විට මේකේ ගොරෝසු හරිය විතරක් වෙන්න පුළුවන්. කියන්නේ මැද ප්‍රදේශයේ ටිකක් ගොරෝසුයි හොඳට දැනෙනවා. ඒ කොටස විතරයි අපිට අහුවෙලා තියෙන්නේ. හැබැයි මේකේ පටන් ගන්නා හරිය ප්‍රදේශය බොහොම සූක්ෂමයි, සියුම්. ඉතින් අපි උත්සාහ කරනවා මට බැරිද මේ ඊටාම සියුම් ඒ පටන් ගන්නා ප්‍රදේශයත් දැක ගන්නා සුළුව, දැන ගන්නා සුළුව මේ කටයුත්ත කරන්න. ඉතින් අපි ටිකක් තවත් ඇහැ පිට ඇහැ තියාගෙන හොඳට අවධානයෙන් මේ කටයුත්ත සඳහා උත්සාහත් වෙනවා. දැන් ආස්වාසේ මුල හොඳට ඔන්න දැන් වැටෙන කෙනෙකුට වැටෙන්න ගත්තනම් ඒකෙම අතුරු ප්‍රතිඵලයක් වශයෙන් ආස්වාසේ අගත් කෙනෙකුට වැටෙන්න ගන්නවා. මොකද ආස්වාසේ මුල වගේමයි හුඟක් වෙලාවට ආස්වාසේ අගත්. මොකද ආස්වාසේ මුල ඊටාම සියුම්, මුකුත් ඒ තරම් දැනීමක් නොතිබිලා තමයි ආස්වාසේ ඊටාම සියුම්ම පටන් ගන්න. ඊට පස්සේ තමයි මේ දැනීම වර්ධනය වෙන්නේ. ඊට පස්සේ යම් උච්ච ස්ථානයකට පැමිණිලා ඔන්න ඊට පස්සේ තමයි ඔය කඩ වෙලා යන්නේ. ඊට පස්සේ ඔයක නොපෙණී යන්නේ. ඉතින් අර පටන් ගන්නා ප්‍රදේශයත් අවසන් වෙන ප්‍රදේශයත් සැහැන සමාන ස්වභාවයක් තියෙනවා. එතකොට අපේ සතිය පටන් ගන්නා ප්‍රදේශය බලවීම හරහා තීව්‍ර වෙනවත් එක්ක, තියුණු වෙනවත් එක්ක ඒකේ අතුරු ප්‍රතිඵලයක් වශයෙන් අපිට ආස්වාසේ අග කොටසක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙනවා. දැන් අපි එතකොට ඇඟපත හොල්ලන්නේ නැතුව, ඉරියව් මාරු කරන්නේ නැතුව, වෙන වෙන දේවල් වලට හිත යන්න දෙන්නේ නැතුව බොහෝම සතිමත්, බොහෝම හික්මිලා, බොහෝම සංයමයෙන් දැන් ඔන්න මේ කටයුත්තේ යෙදෙනවා. දැන් මුළු ලෝකෙම අමතකයි. දැන් අපේ අවධානය තියෙන්නේ ආස්වාසයක් තුල පමණයි. ඊළඟට ආස්වාසය අවසන් වුණාට පස්සේ කෙටි විරාමයක් සමහරට අපිට අත්දක ගන්න පුළුවන්. ඊළඟට ඔන්න ප්‍රස්වාසයේත් මුලැමැදාග තේරෙන්න ගන්නවා. ඊළඟට ආයෙත් කෙටි විරාමයක්. ඊට පස්සේ ඔන්න ආස්වාසයේ මුලැමැදාග වැටෙනවා. ඉතින් මේ විදිහට ආස්වාසයේ මුලැමැදාග කෙටි විරාමයක්, ප්‍රස්වාසයේ මුලැමැදාග කෙටි විරාමයක්, ආයෙත් ආස්වාසයේ මුලැමැදාග, ඔය විදිහට මේ චක්‍රය තුලම දැන් මෙන්න මේ යෝගාවචරය ජීවත් වෙනවා. ඉතින් ඇත්තටම මේක සිද්ධ වෙන්න අපිට ඕනේ නම් පුළුවන් අපේ මුළු කයටම උනත් අවධානය යොමු කරන්න. එතකොට තේරෙනවා මේ කයත් දැන් ටික ටික සංසිඳන ගතියක් තියෙනවා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් සංසිඳන ගතියක් තියෙනවා. මොකද ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සංසිඳනවා නම් ඒ කියන්නේ අපේ මුළු කයමත් බොහෝම සංසිඳිලා. දැන් කයේ අනිත් දේවල් දැනෙන්නේ නැහැ. වේදනා හරි මෙහෙ තරම්ම දැනීමක් නැහැ. කය දැන් හොඳට සංසිඳිලා. ආනාපාන සතියත් ඔන්න නැත්නම් ආස්වාස ප්‍රස්වාසයත් සංසිඳෙන්න පටන් ගන්නවා. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති කියලා ඔන්න බුදුරජාන් වහන්සේ හතරවෙනි පියවර ඉදිරිපත් කරනවා. දැන් අපි හොඳට අර මේ රූප කර්මස්ථානයේ ආස්වාස ප්‍රස්වාසය හොඳට নিমগ্ন වෙලා බැලීම හරහා මේකේ මේ අමුතුම දෙයක් සිද්ධ වෙනවා. අපේ මේ හොඳට ඒ තුලම নিমগ্ন වෙලා ඒ තුලම තැම්පත් වෙලා බැලීමෙදී මේ හුස්ම රැල්ල තව ටිකක් සියුම් වෙන්න ගන්නවා. කලින් නිකන් ගොරෝසුට වගේ දැනුණා, දැන් ඔන්න තව සියුම්ම දැනෙනවා. එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ සතිය දුර්වලලා නෙමෙයි, දැන් මෙන්න අරමුණ තව සියුම් වෙගෙන යනවා. ඉතින් අරමුණ විසින්ම අපිට අභිෝගයක් දැන් එල්ල කරනවා. මොකද්ද? මුලින් ගොරෝසු අරමුණක් තිබුණේ, දැන් අරමුණ ක්‍රමානුකූලව ඔන්න ගෙවිලා යනවා, සියුම් වෙලා යනවා. එතකොට සියුම් අරමුණක සිහිය පිටවන්න අපිට ඊටාම තියුණු සතියක් අවශ්‍යයි. අපේ සෑහෙන හික්මීමක් අවශ්‍යයි. බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. හරියට නිකන් ඉඳි කට්ටකට නූලක් දානවා වගේ වැඩක් තියෙන්නේ. අතපය හොල්ලලා ඔයක කරන්න බෑ. කිටි කිටි අල්ලලා කරන්න බෑ. ලොකු වීරයක් වදලා කරන්න බෑ. ඒනොට ඊටාම සූක්ෂමව තමයි ඉඳි කට්ටකට නූල දාන්න තියෙන්නේ. ඒ වගේ තමයි මෙතනත්. මෙතනත් දැන් බර වීරයක් යොදලා මේ කටයුත්ත කරන්න බෑ. දැන් ඔන්න යෝගාවචරය හඳුන ගන්නවා කුපමණකටද වීරය යොදන්න ඕනේ. දැන් හුඟක් වෙලාවට අපිට අර මුලින් පටන් ගත්ත වීරයම මේ පවත්වන්න පටන් ගත්තොත්, පවත්වගෙන ගියොත් මේ මට්ටම උදා වෙන්නේ නැහැ. ඉතින් අපි තේරුම් ගන්න ඕනේ දැන් මෙනෙහි කිරීමක් කරා මොකද හිත පිට යන්නේ හින්දා. ඊට පස්සේ ඒක හරහා ඔන්න හිත එකඟ වුණා. ඊළඟට අන්න මෙනෙහි කිරීම අතහැරියා. ඒකාතකින් අපේ ඒ කාර්ය සිද්ධ වෙනකොට අපේ වීරය අඩු වුණා. වීරය අඩු කිරීමක් කරා. දැන් අච්චර දුරට මේ ලොකු වීරයක් වදන්න ඕනේ නැහැ. දැන් කටයුතු සිද්ධ වෙනවා. ඊළාට ඔන්න දැන් ආයත ආනාපාන සතිය නැත්නම් ආස්වාස ප්‍රස්වාසය තැම්පත් වෙනවා. දැන් ඒ තරම්වත් වීරයක් වදන්න ඕනේ නැහැ. ඉතින් අපි තව පොඩ්ඩක් අයින් වෙලා මේ කටයුතු නිදැල්ලේ වෙන්නේ ඉඳහැරලා අපි නිකන් පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා. ඊටාම සියුම්ම දැනුවත් වීමක් කරනවා. ඒ හරහා ඔන්න තව තව මේ අරමුණ සියුම් වෙන්න පටන් ගන්නවා. අපිත් මේ අරමුණට සියුම් වෙන්න ඉඩ දෙනවා. පස්සම් බහං කාය සංඛාරං අස්ස සිස්සාමිති සික්කති. මේ කාය සංඛාරය කියලා කියන්නේ ආස්වාස ප්‍රස්වාසයට. මේ ආස්වාස ප්‍රස්වාසයට දැන් තැම්පත් වීම සඳහා අපි ඉඩ දෙනවා. ඒක සියුම් වෙනවා කියලා අරමුණ දැන් අමාරුයි අපිට සිහිය පිහිටවන්න කියලා මේක ගොරෝසු කරගත්තොත් ආයෙත් හයියෙන් හුස්ම ගත්තොත් ආයෙත් ඉතින් මුලට තමයි තල්ලු වෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් නින්දට වැටෙන්නෙත් නැතුව මේ අරමුණ සියුම් වෙන දිහා බොහෝම සාවධානව බලාගෙන ඉන්න අන්න අපේ හිත තවත් තැම්පත් වෙනවා. මුළු කයම තැම්පත් වෙනවා. හුස්ම රැල්ලත් තැම්පත් වෙනවා. දැන් මේ විදිහට හොඳට හුස්ම රැල්ල තැම්පත් වෙලා දැන් හිතේ අතීතයේ සම්බන්ධ මොකක්වත් ගැටලු මතක් වීමක් නැහැ. විවිධාකාර මතකයන් දැන් හිතට එන්නේ නැහැ. හිත දැන් ඒ පැත්තෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා. අනාගත අපේක්ෂාවන් ඔස්සේ හිත යන්නේත් නැහැ. ඒවා ගැන තියෙන ප්‍රශ්න, ඒවා තියෙන අවිනිශ්චිත භාවයන් මේ මොකක්වත් දැන් හිතට එන්නේ නැහැ. ඒ වගේම දැන් මේ බුදුරජාන් වහන්සේ කියපු විදිහට දැන් මේ බොහෝම සතුටින්, සැහැල්ලුවෙන්, උවමනාවෙන් මේ කටයුත්ත යදෙනවා. දැන් ඒ වගේමයි ඉස්සෙල්ලා තරම් දැන් ලොකු වීරයක් වදන්න ඕනෙත් නැහැ. දැන් හිත දමණය වෙලා, අරමුණ සියුම් වෙලා, දැන් හිත විසින්ම සැහැල්ලුවෙන් මේ කටයුත්ත යදෙනවා. දැන් අපි අත දාන්න අවශ්‍ය නැහැ. හිතම දැන් වැඩේ කරනවා. දැන් ඔන්න යෝගාවචරය තවත් සැහැල්ලු වෙනවා. තවත් මේ වැඩේට වෙන්න ඉඩ හරිනවා. වෙන්න ඉඩ හරිනකොට ඔන්න බුදුරජාන් වහන්සේ කියනවා පස්වෙනි පියවර පීතිපටි සංවේදී අස්ස සිසාමීති සික්ඛති. පීතිපටි සංවේදී පස්ස සිසාමීති සික්ඛති. දැන් මේ කාර්ය දැන් හොඳට නිදැල්ලේ වෙන්න හරිනකොට ඇතැම් වෙලාවට මේ කයේ යම් යම් වෙනස්කම් දැනෙන්න ගන්නවා. ප්‍රීතියක් කියලා ස්වභාවයක්, හිත පිනා යන ස්වභාවයක් විවිධ අන්දමින් මතුවෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ මතුවෙන ආකාර සාමාන්‍යයෙන් පහක් පොතපතේ සඳහන් වෙනවා. ඉතින් අපි ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් වෙලා තියෙනවා නම් අපිට මේ මතුවෙන ප්‍රීති ස්වභාවයන් කියලා තේරුම් ගන්න පුළුවන්. නැත්නම් අපි මේවත් ප්‍රශ්න කරගන්නවා. ඉතින් මතුවෙන එක ප්‍රීති ස්වභාවයක් හඳුන්වනවා කුද්ධිකා ප්‍රීති කියලා. එතෙන්ද කියන්නේ හරියට නිකන් මේ ලොමු දැහැගැන්වීමක් වගේ දෙයක් සිද්ධ වෙනවා. දැන් අපි වැඩේ කරගෙන යනවා, මොඳට හිත තියාගෙන ඉන්නවා. දැන් හුස්ම ගන්න තැම්පත් වෙලා හිටපු ගමන් නිකන් කය කිලිපොලාගෙන යනවා. ලොමු දැහැගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි මේකට බය වුණොත් එහෙම ඉතින් ආයෙත් හිත වික්ෂිප්ත වෙනවා. දැන් මෙතෙන්දිත් කියන්නේ සික්ඛති ප්‍රීති පරිසංවේදී අස්ස සිස්සාමිති සික්ඛති. දැන් මේවා නුහුරු අත්දැකීම්, මෙතෙක් කාලයක් නොවිච්ච දේවල්. දැන් අපි හුස්ම රැල්ල සංසිඳීමක් ගැන බලාගෙන හිටියේ. හුස්ම රැල්ල සංසිඳුනේ. හැබැයි ඇඟ කිලිපොලා යන යෑමක් කොන්න දැන් සිද්ධ වුණා. අන්න බුදුරජාන් වහන්සේ කියන මෙන්න ප්‍රීති පරිසංවේදී අස සිසාමිති සික්කද මෙන්න මේ වගේ ප්‍රීතියක් එන්න පුළුවන්. හොයගෙන කලබල වෙන්න එපා. මේක තමයි මේ ප්‍රීතියක ස්වභාවයක්. සික්මෙන්න මේකදී මුකුත් අතපය හොල්ලන්න යන්න එපා, කෑ ගහන්න යන්න එපා, බය වෙන්න යන්න එපා, හයියෙන් හුස්ම ගන්න යන්න එපා, සැක පහල කරගන්න එපා. මේක මේ ප්‍රීතියේ ස්වභාවයක්. අන්න තේරුම් ගත්තා. ඒකට හැම යන්න ඉඩ හැරියා. කුද්ධිකා ප්‍රීති කියලා ස්වභාවයක් ඔන්න පෙන්නනවා. ඊළඟට තවත් ස්වභාවයක් පෙන්නනවා කනික ප්‍රීති කියලා. ඒක මුළු කයටම දැනෙන යම්කිසි සුවයක් නැත්නම් යම්කිසි ප්‍රීතියක්. හැබැයි බොහොම ෂණ මාත්‍රයක් වශයෙන්. ඊට පස්සේ සම්පූර්ණයෙන් නැතිලා ගියා. ආයෙත් අපි බොහොම සාවධානව ඉන්න. ආයෙත් නිකන් අර වගේ ප්‍රීති ස්වභාවයක් මතුවෙනවා. ආයෙත් නැතිලා ගියා. බොහොම ෂණ මාත්‍ර වශයෙන් ප්‍රීතියක් එනවා, නැතිලා යනවා. ඒබඳු ප්‍රීති ස්වභාවයකට කනික ප්‍රීති කියන නම යොදලා තිනවා පොතේ පතේ. ඊළඟට අපි දැන් මේ වැඩේ කරගෙන යනවා. ඊළඟට ඔන්න තවත් ප්‍රීති ස්වභාවයක් පෙන්ලා දෙලා තිනවා ඔක්කාන්තික ප්‍රීති කියලා. ඒකෙදි වෙන්නේ හරිය නිකන් මුහුදු රැල්ලක් එනවා වගේ. දැන් හිතන්න අපි මුහුදු වෙරළට ගිහිල්ලා අපි බලාගෙන ඉන්නවා. අපි තුමු S2ක් පියාගෙන බලන් හිටියා කියලා. අපි දන්නෙත් නෑ මොකද්ද වෙන්නේ කියලා. ඒලාද ඔන්න ලොකු නිකන් රැල්ලක් ඇවිල්ලා අපේ පාද තෙමාගෙන ගිහිලා ඊට පස්සේ ආයෙත් ඒ රැල්ල යනවා. ආයෙත් ඉතින් අපි බලන් හිටියේ නැහැ කියලා හිතන්න අපි S2 වාහගෙන හිටිය ඕන දෙයක් වෙද්දින් කියලා. ඔන්න ආයෙත් අපි අනපේක්ෂිත වෙලාවක ඔන්න ආයෙත් මුහුදු රැල්ලක් එනවා. අපිවත් තෙමාගෙන ආපහු යනවා. තම මේ රැලි රැලි යන ස්වභාවයක් මෙන්න මේ ඔක්කාන්තික ප්‍රීති කියන ස්වභාවයේ තියෙනවා. ඉතින් ඒකත් තේරුම් ගත්තා. මේකටත් බය වෙන්නේ නැහැ. මේක මේ ලෙඩක් කියලා හිතන්නේ නැහැ. මේක මේ ඔක්කාන්තික පීතිය. නිකන් මුහුදු රැල්ලක් වගේ. නිකන් රැල්ලක් එනවා මුළු කයම පිනා යනවා ආයෙත් නැතිලා යනවා. ආයෙත් නිකන් රැල්ලක් වගේ එනවා ආයෙත් කය පිනා යනවා නැතිලා යනවා. ඉතින් අපි මේ ගැන දැනුවත් වෙනවා. ඊළඟට තවත් ස්වභාවයක් පෙන්නනවා උබ්බේග පීති කියලා. දැන් මේ මෙතන හඳුන්ලා දෙන මේ පීති ස්වභාවයන් ටිකක් වර්ධනය වෙන ස්වභාවයක් තියෙන්නේ. මුඩින්ම ආපෝ ඒ කුද්දිකා පීති කියන ස්වභාවය බොහොම සුළුයි. ඊළඟට කණික පීති කියන ස්වභාවය ඊට වඩා ටිකක් ප්‍රබලයි. ඊළඟට ඔක්කාන්තික පීති කියන ස්වභාවය ඊට වඩා ටිකක් දැනෙනවා. ඊළඟට උබ්බේග පීති කියන එක ඊටත් වඩා ප්‍රබලයි. හරියට නිකන් අහසේ ඉන්නා වගේ දැනෙනවා. කයේ උද්වේගයක් හටගන්නවා. කය නිකන් අමුතුම ස්වභාවයකට පත් වෙන්න පුළුවන් නිකන් කය උද්වේග කර ස්වභාවයක්, කය පා වෙනවා වගේ ස්වභාවයක්, අහසේ ඉන්නා වගේ ස්වභාවයක්, තමන් දැන් මේ වාඩිලා හිටියේ දැන් එකපාරටම අහසේ ඉන්නා වගේ ස්වභාවයක් දැනෙන්න පුළුවන්. අන්න පෙන්ලා දෙනවා මේක මේ ප්‍රීතියේ ස්වභාවයක්. බයවේතු දෙයක් නෙමෙයි. අහසේ නෙමෙයි තමන් ඉන්නේ, දැනෙන්නේ හැබැයි අහසේ වගේ. ඉතින් තේරුම් ගන්නවා මේ මොකක්වත් වෙලා නෙමෙයි. මේවට මේ අනවශ්‍ය අර්ථකථන දෙන්න ඕනේ නැහැ. මේ මේ උබ්බේග ප්‍රීතියක්. නික උද්වේග කර වූ ප්‍රීති ස්වභාවයක් තමයි මේ ඇවිල්ලා ගිහිලා තියෙන්නේ. ඉතින් කලබල වෙන්නේ නැහැ. ඔන්න හික්මීමින් ඉන්නවා. ප්‍රීති පරිසංවේදී අසසීසාමිත සික්ඛති. අපි එතන හික්මිලා කටයුතු කරනවා. මේ ගැන මොකක්වත් හිතේ විපිරිසර භාවයක් ඇති කරගන්නේ නැහැ. වෙන දෙයකට වෙන්නේ ඉරහරිනවා. ඔන්න ඊළඟට පස්වන ප්‍රීති ස්වභාවයක් පෙන්වනවා පරණ ප්‍රීති කියලා. ඒ කියන්නේ මුළු කයම පිනා යනවා. හරියට නිකන් වතුර බාල්දියකින් මුළු කයම නාවනවා වගේ ඔන්න මුළු කයම ඊටාම සුවසේ පිනාගෙන යනවා. ආයෙත් වතුර බාල්දියක් දානවා වගේ ආයෙත් පිනාගෙන යනවා. ආයෙත් වතුර බාල්දියක් දානවා වගේ පිනාගෙන යනවා. එහෙම නැත්නම් හරියට නිකන් අපි හිතමු ජලාශයක අපි කිමිදෙනවා කියලා. කිමිදෙනවා ආයෙත් උඩට එනවා. ආයෙත් කිමිදෙනවා ආයෙත් උඩට එනවා. අන්න ඒ වගේ මුළු කයටම දැනෙන බොහොම ප්‍රබල හාත්පස පැතිරිච්ච ප්‍රීති ස්වභාවයක්, සකල ශරීරයෙටම දැනෙන ප්‍රීති ස්වභාවයක් ඔන්න පරණ ප්‍රීති කියලා පෙන්ලා දීලා තියෙනවා. ඒතර පස්වන ප්‍රීතියක් කියලා සාමාන්‍යයෙන් ව්‍යවහාරයට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රීති ස්වභාවයන් පහක්. ඒතර මේ සියල්ල ප්‍රීතියේ ස්වභාවයන්. දැන් අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මේවා අපි දැනගෙන ඉඳීම තුළ එක අතකින් අපිට බිය නැතුව වැඩේ කරන්න පුළුවන්. මේ වගේ දේවල් අත්දැක්කොත් ඒවට අනවශ්‍ය බියවීම වෙන්නේ නැතුව, එහෙම නැත්නම් වැරදි අර්ථකථන දෙන්නේ නැතුව අපිට පුළුවන් මේක මේ ප්‍රීතියේ ස්වභාවය පමණයි. ඊට වඩා දෙයක් නැහැ මෙතන. මේකත් හැමදාම සිද්ධ වෙයි කියලා කියන්නත් බෑ. ඒ වගේම මේ පහ පිළිවෙලට සිද්ධ වෙයි කියලා කියන්නත් බෑ. මේ පහම සිද්ධ වෙයි කියලා කියන්නත් බෑ. ඉතින් මේවා තියෙන හරි අවිනිශ්චිත භාවය. සියල්ල පිළිවෙලට සිද්ධ වෙන්නේ හේකුත් නැහැ. සියල්ලම සිද්ධ වෙන්නේ හේකුත් නැහැ. කොයික මුලින් වෙයිද එහෙම කියන්නත් බෑ. ඔක්කොම හැමෝටම සිද්ධ වෙයි කියලා කියන්නත් බෑ. ඇතම් එකක් ඇතම් කෙනෙකුට වෙන්න පුළුවන්. ඉතින් ඒ අපි එදා වාඩි වෙච්ච විදිහට, එදා හිතේ වැඩ කරපු ආකාරයට, මේ කය වැඩ කරපු ආකාරයට, මේ නාන ප්‍රකාර හේතුන් හරහා තමයි මේ ප්‍රීතිය පහළ වෙන්නේ. කොතනක් තියෙන හේතුඵල දහමක්. ඉතින් එදා හොඳට අපේ හිත තැම්පත් වෙලා සැහැල්ලුවෙන් බොහොම සතුටුදායකව අපේ වැඩේ පටන් ගත්තම ඔන්න ටිකක් ප්‍රබල ප්‍රීතියක් දැනෙන්න පුළුවන්. හැබැයි අපි දෙමු ටිකක් හිත මේ චංචල වෙලා යම් දුම්නසහගත තභාවයකින් පටන් ගත්තේ. හැබැයි ටික ආනාපානේ වඩ아가ගෙන යනකොට ටිකක් සංසිඳීමක් ඇති වුණා. එතකොට ඉතින් සමහරවට ලොකු ප්‍රීතියක් පහළ නොවෙන්න පුළුවන්. ඒ වගේ ඉතින් අපි එදිනෙදා ඒ අවස්ථානුකූලව අපේ හිතේ ස්වභාවය අනුව තමයි ඉතින් මේ ප්‍රීති ස්වභාවයන් පහළ වෙන්නේ. කොයිකටත් හේතුන් තියෙනවා. ඉතින් අපි එන දේ බාරගෙන මේ දේවල් මේ ප්‍රීතියේ ස්වභාවයන් පමණයි කියලා තේරුම් අරගෙන ඔන්න ඉදිරියට යනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ ඊළඟ මට්ටම පෙන්වනවා සුඛපටි සංවේදී අස්සසෙසාමීති සික්ඛති. ඔන්න අපිට තවත් හොඳ තැනක් මේ මෙන්න මේ කතා කරන සුඛය, මේ සුවය ඇති කරගන්න නම් අපි එක්තරා අන්දමකින් සෑහෙන තෘප්තිමත් භාවයක් ඇති කරගන්න වෙනවා. අපි මොකක්වත් ඉල්ලන්න බෑ. මොකක්වත් ඉල්ලන්න නැතුව දැන් මේ වැඩේට වෙන්නේ ඉඩ හැරලා ඇතුළතින්ම තෘප්තිමත් භාවයක් හටගන්නා සුළුව හැට ගැනීම සඳහා අවස්ථාව සලස්සලා දෙනවා. අපි අර කිල්ලනවා නම්, මේ කිල්ලනවා නම්, ධ්‍යාන ඉල්ලනවා නම්, මාර්ගඵල ඉල්ලනවා නම් මේ සුඛපටි සංවේදී කියන පියවරට එන්නේ නැහැ. අපි ඒ වෙනුවට ආනාපාන සතිය යෙදෙනවා. වෙන දෙයට ඉඩ හරිනවා. ප්‍රීති ස්වභාවයන් ආවා, ඒගොල්ලෝ ගියා. ඉතින් අපි බොහොම වෙන දෙයට ඉඩ හැරලා වෙන දේක් බාර අරගෙන අපි බොහොම තෘප්තිමත්ව ඉන්නවා. මේ බුදුරජාන් වහන්සේගේ දහමේ තියෙන එක්තරා අන්දමක හරිම සුවිශේෂත්වයක් තමයි ඉල්ලන තැන තමයි මාර්යා ඉන්නේ. ඉල්ලුවේ නැත්තම් නිවන ළඟයි. ඉතින් මෙතනත් ඒ වගේ ස්වභාවයක් තියෙන්නේ. මේ සුඛපටි සංවේදී කියන ස්වභාවය කායික වශයෙන් මානසික වශයෙන් සුවයක් තෘප්තිමත් භාවයක් ඇතුළත සංසිඳිච්ච ස්වභාවයක් එන්න නම් අපේ තණ්හාව අයින් වෙන්න ඕනේ. අපි මේ වෙනකොට එකාතකින් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචීච්ඡා කියන මේ නීවරණ පහ යටපත් කරගෙන ඉන්නේ. ඊට අමතරව අපි තුළම එක්තරා අන්දමක තෘප්තිමත් භාවයක් මේ හොඳටම ඇති. දැනටමත් මේ යමක් මට දැනෙලා තියෙනවා. තවත් මම ඉල්ලන්න අවශ්‍ය නැහැ. ලැබෙනවා නම් ලැබෙයි කියලා අපි නිකන් අර පොඩ්ඩක් අපිටම අවවාද කරගෙන මේ தത്വයට වෙන්න ඉඩ හරිනවා නම් ඇතුළත තෘප්තිමත් භාවයක් සඳහා අපි පොඩි තල්ලුවක් දෙනවා නම් ඔන්න කෙනෙකුට අත්දක ගන්න පුළුවන් මේ සුඛපටි සංවේදී අස්සසී සාමිති සික්ඛති. දැන් කායික සෝයක් දැනෙනවා, මානසික නිරාමිස ප්‍රීතියක් දැනෙනවා. හැබැයි මොකක්වත් එළියෙන් හම් වෙලා නෙමෙයි. දැන් අපි හිතන්නේ සාමාන්‍යයෙන් ඔන්න ලස්සන රූප බැලීම හරහා දැකීම හරහා ලොකු සතුටක් ඒවි. නැත්තම් හොඳ මිහිරි ශබ්ද ඇසීම හරහා හිත සතුටටපත් වේවි. ඊළඟට දිවෙන් හොඳම රස ආසාදනය කරන්න ලැබීම හරහා ඔන්න සතුට ලැබේවි. කයින් හොඳ හොඳ ස්පර්ශයන් ස්පර්ශ කරන්න ලැබීම හරහා මේ සතුට ලැබේවි. හැබැයි ඊට වඩා හාත්පසින්ම වෙනස් නිරාමිස ප්‍රීතියක්, නිරාමිස සුවයක් යෝගාවචරයට අත්දකින්න හම්බ වෙනවා මොකක්වත් මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන්නේ නැතුව. කියන්නේ මේ වෙලාවේ රූප බලන්නෙත් නැහැ, සද්ද අහන්නෙත් නැහැ, ගඳ සුවඳක් භුක්ති විඳින්නෙත් නැහැ, දිවෙන් රස බලන්නෙත් නැහැ, කයේ බාහිර දෙයක් ස්පර්ශ වෙන්නෙත් නැහැ. හැබැයි මානසිකව පුදුමාකාර ප්‍රතිමත් භාවයක් ඇතුළත ඇති වෙන ස්වභාවයක්, මුකුත්ම නොලැබී තමන් සොයම් තෘප්තිමත් භාවයක ඉන්න ගතියක් අන්න කෙනෙකුට අත්දක ගන්න පුළුවන්. ඉතින් කෙනෙකු මේ තත්ත්වයක් වගේ අත්දකිනවා නම් අන්න යා භාවනාවේ එක්තරාන්දමකින් ආස්වාදයක් ලබන කෙනෙක්. දැන් කලින් තරම් භවනාව කටුක නැහැ. ඉඳලා හිටලා ඔන්න මේ මගතොට හම්බ වෙනවා මේ වගේ ආපන ශාලා. ඉතින් අර දුර්ග ගමනේ ඔන්න ආපන ශාලාවකට ගිහිල්ලා පොඩ්ඩක් ඉතින් අර වතුර එකක් බීලා ඇඟපත හොදගෙන සිසිල් පැන් ටිකක් නාලා අන්න සුවයක් ලබනවා. මේ වගේ තමයි. දැන් මේ පරණ පීති වගේ අවස්ථාවක් ආවොත් ඉතින් අර හොඳ ජලාශයක් හම්බුනා වගේ තමයි. හොඳ සිසිල් ජලාශයකට ඔන්න ගිහිල්ලා පීනලා පැනලා නාලා ජල ක්‍රීඩා කරා වගේ තමයි. ඉතින් ඔන්න හුඟ කාලයකට පස්සේ ඔන්න භාවනාවෙන් නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳිනවා. ඉතින් ඒකෙ ටිකක් වර්ධනය වෙච්ච නැත්නම් මුහුකුරා ගිය අවස්ථාවක් තමයි සුඛපටි සංවේදී කියලා කියන්නේ. අර පීති ස්වභාවයන් වල තියෙනවා එක්තරාන්දම පොඩි චලනය වෙන ස්වභාවයක්. නමුත් සුඛපටි සංවේදී කියන අවස්ථාවේදී එහෙම එකක් නැහැ. ඇතුළතම බොහොම නිශ්චල තෘප්තිමත් භාවයක් ඔන්න යෝගාවචරයේ එකක් දකිනවා. මේ தত্ত্বය එකාතකින් අපි ගන්න හරිම අමාරුයි. අර වගේ අපි ඉස්සරහා බලාගෙන කරනවා නම්, කියන්නේ දැන් අරක වෙයි, දැන් මේක වෙයි කියලා බලාගෙන කරනවා නම් හම්බ වෙන්නේ නැහැ. ඒ වුණාට දැන් මුකුත් ඕනේ නැහැ. අරක ඕනෙත් නැහැ, මේක ඕනෙත් නැහැ. දැන් මේ තියෙන ස්වභාවය හොඳටම ඇති කියලා අන්න ඇතුළත සුත්තිමත් භාවය සඳහා අපි පොඩි දොර විවෘත කරනවා නම් ඔන්න මේ தত্ত্বට ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා චිත්ත සංඛාර පරිසංවේදී අස්සසි සාමීති සික්ඛති. දැන් චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා කියන චෛතසික දෙක. දැන් චූල වේදල්ල සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ ධම්මදින්නා රහත් තෙරණිය පැහැදිලි කරනවා මොකද්ද මේ චිත්ත සංඛාර කියන්නේ. චිත්ත සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා දෙකට. දැන් මේ විදිහට මේ පීවර පහු කරගෙන ගියා නම් ඔන්න යෝගාවචරයේ කියන ඔන්න තව මේ චිත්ත සංඛාර කියන ස්වභාව මට්ටමක් හඳුනා ගන්නවා. දැන් එයාගේ කයේ අමුතුම වේදනාවන් සමහරවිට දැනෙන්න පුළුවන්. සමහරවිට කය නිකන් සම්බාහනය කරනවා වගේ දැනෙනවා. කිලිපලා යනවා වගේ දැනෙනවා. නැත්තම් කය එයාටම වමනා විදිහට දැන් හැසිරෙනවා. පොඩ්ඩක් වැනෙනවා, පොඩ්ඩක් පැද්දෙනවා, පොඩ්ඩක් කැරකෙනවා. දැන් මේකටත් වෙන්න ඉඩ හැරලා බලන් ඉන්න සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දී අපි හිතුවොත් දැන් මේ අනිත් අය මන් දිහා බලાવી, අනිත් අය මන්ට දැකලා හිනා වේවි. නැත්තම් මට මොකද්දෝ අසනීපයක් හැදිලායි තියෙන්නේ කියලා හිතුවොත් ඔන්න අපි මේ පියවර අපි පටලවා ගත්ත වෙනවා. මෙතෙන්ද වෙලා තියෙන්නේ දැන් අපි මේ වැඩේ සිද්ධ වෙනවා. දැන් මේ චිත්ත සංඛාර පරිසංවේදී. ඔන්න දැන් මේකෙත් අමුතුම වේදනා ස්වභාවයක්. කය නිකන් සම්භාහණය කරනවා වගේ වැඩක්. කයේ තියෙන රෝග ටික දුර වෙලා යනවා වගේ වැඩක්. මේ භාවනාව හරහා සිද්ධ වෙනවා. දැන් මේකට අපිට වෙන්න ඉඩ හරින්න සිද්ධ වෙනවා. ඉතින් අපිට ඕන විදිහට නෙමෙයි සිද්ධ වෙන්නේත්. අපි අපිට ඕන විදිහට මේක සිද්ධ කරගන්න ගියොත් ඔක්කොම ඉතින් අවුල් වෙනවා. අපිට තියෙන්නේ වෙන්න ඉඩ හැරලා බලන් ඉන්න එක විතරයි. දැන් උදාහරණයක් වශයෙන් අපි වාඩි වුණේ බොහොම නිශ්චලව. හැබැයි කය පොඩ්ඩක් හෙලවෙන්න ගන්නවා මේ මේ භවනාවේදී. එහෙනම් අපි වාඩි වුණේ බොහොම තැම්පත් වෙලා. හැබැයි දැන් තේරෙනවා නිකන් යට ඉඳන්ම නිකන් සම්බාහනයක් වගේ දෙයක් වෙනවා. අපි ඉතින් මේ දේවල් වෙන්න ඉඩ හැරලා දැනුවත් වීම පමණයි කරන්න තියෙන්නේ. දැන් ඇතම් කෙනෙකුට මේ ආනාපාන සතියේ හරහා නොගිහින් ඔන්න ධාතු මනසිකාරයක් ඔස්සේ නම් එයා සිහිය පිහිටවන්නේ. ඉතින් මේක ධාතු ලක්ෂණයක් වශයෙන් තේරුම් ගන්න පුළුවන්. නමුත් අපි දැන් මේ ආනාපාන සතිය හරහායි විස්තර කරන්නේ මේ සූත්‍රයට අනුකූලව. එතකොට මේ ස්වභාවයන් හඳුනා ගනිමින් මේක මේ වේදනාවේ ස්වභාවයක් කියලා තේරුම් ගනිමින් තමයි අපි යන්නේ. දැන් ධාතුන්ගේ පැත්තෙන් බලන එක එක දෘෂ්ටි කෝණයක්, වේදනාවක ස්වභාවයෙන් බලන එක තවත් දෘෂ්ටි කෝණයක්. එකම සංසිද්ධිය බලන ආකාර දෙකක්. එතකොට මේ අවස්ථාවේදී දැන් කායික වශයෙන් මේ මතුවෙන විවිධාකාර වේදනා ස්වභාවයන් වෙන්න ඉඩ හැරලා ඒ ගැන දැනුවත් වෙනවා. දැන් මෙතන ඇත්තටම ඊළඟ පියවරත් එකතු වුණාම බුදුරජාණන් වහන්සේ කියන මෙන්න මේ පියවර හතර වේදනානුපස්සනාවට අයිති. ඒතර වේදනානුපස්සනාවට අයිති බව බුදුරජාණන් වහන්සේ කියනවා වේදනාසු වේදනානුපස්සී තස්මින් සමේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. දැන් එයා බොහොම සතිමත්ව කැලස්තාවන වීරයකින් යුක්තව ඒ වගේම හොඳ සම්පජඤ්ඤයක් හොඳට මේ සියුම් සියුම් ලක්ෂණ දැක ගන්නා සුළුව මේ කටයුත්තේ යෙදෙනවා. හිතට යම් යම් වෙන කැලස් එනවා නම් ඒවා ඉක්මනටම බැහැර කර ගන්නවා. මේ කටයුත්තේ මේ දෙනවා. අන්න වේදනාසු වේදනාණු පස්සේ විහෙරති. බුදුරජාන් වහන්සේ කියනවා මේ සියල්ලම වේදනාසු වේදනා අඤ්‍යතරං අහම් භික්කවේ එවං වදාමි යදිනම් අස්සාස පස්සාසානං සාදුකම් මනසිකාරං. දැන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය හරහා තමයි මේකට පිවිසුනේ අපි. ඒ හරහා තමයි දැන් මේ සම්පූර්ණ විවිධාකාර වේදනා ස්වභාවයන් මතුනේ. ඉතින් මේ ඔක්කොම මේ ආස්වාස ප්‍රස්වාසයේ හරහා පැමිණිච්ච වේදනා ස්වභාවයන් කියලා අන්න බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා. මේ ආස්වාස ප්‍රස්වාසයේ හරහා ඔන්න අපි දැන් වේදනානුපස්සනා ප්‍රදේශයකට තමයි පිවිසලා ඉන්නේ. ඉතින් ඒකෙදි ඇතැම් වෙලාවට අර පළවෙනි පියවරේ විස්තර කරනවා වගේ බොහොම සුඛ වේදනා දැනෙනවා, සුව වේදනා දැනෙනවා. දැන් හුඟක් වෙලාවට අපි හිතන්නේ වේදනා කියලා ගොහම දුක් වේදනා. ඉතින් අපි ඉක්මනටම අපේ අවධානය යොමු කරලා ඒක දුරු වේවා කියලා බලනවා. නමුත් ඒක නෙමෙයි මෙතන වෙන්නේ. ඊට හාත්පසින්ම වෙනස්. දැන් මේ සැප වේදනා වගේ තමයි මෙතන මුලින්ම කතා කරන්නේ. කියන්නේ හොඳට හිත තැම්පත් වෙගෙන ගිහිල්ලා අර වගේ කායानुපස්සනාවෙන් හිත සමනය උත්පත් වුණා, කය සංසිඳුණා. ඊට පස්සේ අන්න ප්‍රීති ස්වභාවයන් පහළ වෙනවා. ඒ සියල්ල එක හතකින් හරි සතුට දනවන ප්‍රීති ස්වභාවයන්. දැන් අපි මේකත් ඉල්ලන්න ගියොත් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න ගියොත් අර දෙවන පියවරට යන්නේ නැහැ. මොකද අපි ඉල්ලනවා, ප්‍රාර්ථනා කරනවා, බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවට අපි තෘප්තිමත් භාවයක් වෙන්න තියෙනවා නම් වෙයි කියලා වගේ පොඩ්ඩක් මුහුකුරාගිය හැඟීමක් අපි ඇති කරගන්නවා නම් ඔන්න මේ දේවල් සිද්ධ වෙවි වෙන්න ඉඩ තියෙනවා. නිශ්චිත වශයෙන් කියන්න බෑ මේවා කොයි විදිහටද සිද්ධ වෙන්නේ කියලා. මොකද මෙතන තනිකරම අපි තවලුත් කතා කළා වගේ අනාත්ම ධමයක් තියෙන්නේ. ඉතින් මේකේ දැන් මේ වේදනා දිහා කොයි විදිහටද බැලිය යුත්තේ කියලා අපිට පොඩ්ඩක් මෙතන තවත් ගැඹුරකට යන්න පුළුවන්. තව ආනාපාන සති සංයුක්තයේ සංයුක්තනිකායේ සූත්‍රයක් වෙනවා දීප සූත්‍රය කියලා. මේ දීප සූත්‍රයේදීත් බුදුරජාන් වහන්සේ මිය පියවර 16 ඒ ආකාරයටම සඳහන් කරනවා. සඳහන් කළා මේ වගේම කුළු ගන්නනවා ආනාපාන සතිය වඩන්න කියලා. ඊළඟට වේදනානුපස්සනාවේ යෙදෙන හැටි බුදුරජාන් වහන්සේ අන්න එතන තව පැහැදිලි කරලා තියෙනවා. ඒකෙදි බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා එවම් භාවිතෝ කෝ භික්ඛවේ ආනාපාන සති සමාධි එවම් බහුලී කතෝ මහප්පලෝ හෝති මහනිසංසෝ අහම්පි සුදං භික්ඛවේ පුබ්බේව සම්බෝධා අනබි සම්බුද්ධෝ බෝධිසත්වව සමානෝ ඉමිනා විහාරේන බහුලං විහෙරාමි. අන්න බුදුරජාන් වහන්සේ මේ තමන් වහන්සේත් මේ දේ කරපු හැටි පොඩ්ඩක් මතක් කරලා දෙනවා. දැන් මේ අපි විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ බුදු වෙන්න කලින් බුද්ධත්වයට පැමිණෙන්න කලින් අනබි සම්බුද්ධෝ ඊළඟට බෝධිසත්වව සමානෝ මේ බෝධිසත්වයන් වහන්සේ වශයෙන් ඉමිනා විහාරේන බහුලං විහෙරාමි මම මෙන්න මේ ආනාපාන සතිය වඩන මෙන්න මේ 16 ආකාරය මෙන්න මේක මම පුහුණු කරමින් මෙන්න මේ බඳු විහාරයකින් මම බහුල වාසය කළා ඒ නිසා මේ ආනාපාන සතියට කියනවා තථාගත විහාරයක් කියලා තථාගතයන් වහන්සේලා බහුලව ඇසුරු කරපු විහාරයක් වශයෙන් වාසය කරපු සභාවක් වශයෙන් අනුගමනය කරපු ප්‍රතිපදාවක් වශයෙන් මේ ආනාපාන සතිය පෙන්ලා දීලා තියෙනවා. එතකොට ඒ සූත්‍රයේම දීප සූත්‍රයේම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා කොහොමද අර වේදනා ටික දිහා බලන්න ඕනේ. අපි ඒකත් බුද්ධ වචනේෙම පොඩ්ඩක් මතු කරගත්තොත් බුදුරජාණන් වහන්සේ කියනවා සුඛංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. ඔන්න වේදනාවන් එනවා ඒක අනිත්‍යයි කියලා තේරුම් ගන්නවා. ඉතින් අර අපි විස්තර කරපු පස්වන ප්‍රීතියම මේ අනිත්‍ය බවට හොඳට සාධක සපයනවා. අපි හිතමු අර කුද්දිකා ප්‍රීති කියන ස්වභාවය ආවා ඉක්මනටම ගියා. ඇඟ ලොමු දැහැ ගැන්නුනා ඊට පස්සේ අවසන් වුණා. ඒක අපි කොච්චර කැමතුණත් තියාගන්න බෑ. අනිත්‍යයි. ඇතිලා නැතිලා ගියා. අපි හිතමු කණික ප්‍රීති කියන ස්වභාවය ඒක ක්ෂණිකයි. වචනේම තියෙනවා. ඒකත් ආවා කොයි වෙලාවද එන්නේ කියලා දන්නෙත් නැහැ. එයත් ආවා යාට කැමති වෙලාවට. එයත් ඉක්මනටම නැතිලා ගියා. ඒකත් අනිත්‍යයි. ඊළඟට අපි හිතමු තවත් අවස්ථාවක් ඔක්කාන්තික ප්‍රීති කියලා. අර රැල්ලක් එනවා වගේ කියන එක රැල්ලක් කියන්නේ මෙදින් ඇවිල්ලා යන ස්වභාවයක්. අපි දන්නේ නැහැ අපි හිතියා අවධානයෙන් ඔන්න රැල්ලක් ආවා හැබැයි රැල්ල දිගට තියෙන්නේ නැහැ. එහෙම නැත්නම් රැල්ලක් කියන්න බෑ. රැල්ලක් කියන්නේ ඉතින් ඇවිල්ලා යන ස්වභාවයක්. ඒකත් ඉතින් අනිත්‍යයි. ඊළඟට උද්වේග ප්‍රීති කියන එක උද්වේගයක් නැහැ ඒක දිගට තියෙනවා. උද්වේගයක් කියන්නේ මේක ආවා ගියා. ඒක පාටම නිකන් උද්වේගයක් ඇති වුණා ඔන්න නැතිලා ගියා. එතනත් අනිත්‍යයි. පරණ ප්‍රීති. හරියට නිකන් කිමිදුනා හැබැයි ආයි ගොඩ ආවා. ඒ වගේ නිකන් මුළු කයම තෙමිලා ගියා ඊට පස්සේ අවසන් වුණා. ඔන්න මේ සියලු ප්‍රීති ස්වභාවයන් තුල මේ අනිත්‍ය ලක්ෂණේ හොඳට සටහන් වෙලා තියෙනවා. ඉතින් කෙනෙකුට හොඳට අන්න අනිත්‍යානු දර්ශනයක් මේ ප්‍රීති ස්වභාවයන් හරහා දැකගැනීමේ අවස්ථාව තියෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ කියන සුඛංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. දැන් මේ සැප වේදනාවන් හටගන්නේ මේක සුවයක්, මේක සැහැල්ලුවක්, මේකින් ප්‍රීතියක් දැනෙනවා. හැබැයි ඒකත් අනිත්‍යයි. මම කොච්චර කැමතුණත් ඒගොල්ලෝ ඉන්නේ නැහැ. ඇවිල්ලා යන ස්වභාවයක් තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එනවා අපි බලනවා අනිත්‍ය ස්වභාවය තේරුම් ගන්නවා යන්නත් හරිනවා. මේ දෙන් නැවත නැවත වෙන්න ඉඩ හරිනවා. ඉතින් ඒ හරහා අනජ්ජෝසිතානි පජානාති. අන්න මම ඒකට බැහැගත්තේ නැහැ කියලා තේරුම් ගන්නවා. කියන්නේ අපි සාමාන්‍යයෙන් සැප වේදනාවක් දරුණාම ඒක අල්ල ගන්නවා. ඒක නම් හරිම හොඳයි. මට තව ටිකක් මේකෙන් ගන්න බැරිද? හෙටත් මේක ගන්න බැරිද? අනිද්දාත් මේක ගන්න බැරිද? මගේ කරගන්න බැරිද? මොකද මේ සැප වේදනාව අපි අල්ලනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේක අනිත්‍යයි. අන්න ඒක තේරුම් ගත්තා. ඒ නිසාම අනජ්ජෝසිතාති පජානාති. අන්න ඒකට මම බැහැගත්තේ නැහැ. ඒක දැඩිව ග්‍රහණය කරේ නැහැ, උපාදාන කරේ නැහැ කියලා අන්න තේරුම් ගත්තා. අනබි නන්දිතාති පජානාති. ඒක ගැන මම ලොකුවට සතුටක් ඇති කරගත්තේ නැහැ. මේ හිතින් ආයි ඒක ගැන අමුතු අමන්දානන්දණයට පත්වීමක් උනේ නැහැ. මොකද ඒගොල්ලෝ ඇවිල්ලා ගියා. දැන් මේ කතා කරන්නේ සැප වේදනාව සම්බන්ධයෙන්. ତොර අපිට ආනාපාන සතියේ දෙද්දී මේ වගේ සැප වේදනාවක් දැනෙනකොට අන්න මේ අනිත්‍ය වශයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒකට බැහැගත්තේ නැති බව අපිට දැනගන්න පුළුවන්. ඒ වගේමයි ඒ ගැන අමුතු සතුටක් ඇති වෙන්නේ නැතුව මේකට යන්න ඉඩ හරින්න පුළුවන්. ඒ ආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දුක් වේදනාවන් සම්බන්ධයෙන්. එතෙන්දිත් කියනවා දුක්ඛංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. ඇතැම් වෙලාවට දැන් කයේ යම් දුක් වේදනාවක් හටගන්න පුළුවන්. අර තුන්වෙනි පියවරේදී මතක් වෙනවා චිත්ත සංඛාර පරිසංවේදී අස්සසීසාමිති සික්කති කියද්දී එතන වේදනාවන් පොදු වෙ තියෙන්නේ. එතෙන්ද දුක් වේදනාවක් උනත් වෙන්න පුළුවන්. නමුත් ඒකත් අනිත්‍යයි. ඒ වගේමයි අනජ්ජෝසිතාදී. දැන් මේ ගැනත් ඒකටත් බැහැගන්නේ නැහැ. ඒ වගේමයි අනබිනන්දිතාදී. ඒකත් ඉතින් අබිනන්දනයක් කරන්න නැහැ. ඒ වගේමයි උපේක්ෂා වේදනාව ගැනත් කියනවා අදුක්කම සුඛංචේ වේදනං වේදේති සා අනිච්ඡාති පජානාති. නිකන් උපේක්ෂා වේදනාවක් නොදුක් නොසුව වේදනාවක් හටගන්නවා. ඒකත් ඇතිලා නැතිලා යනවා. ඒ නිසා ඒකට අනවශ්‍ය බැස ගැනීමක් කරන්නේ නැහැ. දැඩිව ග්‍රහණයක් කරන්නේ නැහැ. උපාදානයක් කරන්නේ නැහැ. අමුතු ඇල්මක් ඒ ගැන නැහැ. අභිනන්දනයක් නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ මධ්‍යස්ථ ප්‍රතිපදාව හරහා අපි මේ පවත්වන ආකල්පයේ හරහා අන්න බුදුරජාන් වහන්සේ කියනවා සෝ සුඛංචේ වේදනං වේදියති විසංයුක්තෝ තං වේදියති. දැන් මේ සැප වේදනාවක් විඳිනවා හැබැයි ඒකට ඇලෙන්නේ නැතුව. දුක්ඛංචේ වේදනං වේදියති විසංයුක්තෝ තං වේදියති. දුක් වේදනාවක් විඳිනවා ගැටෙන්නේ නැතුව. ඒක ග්‍රහණය කරන්නේ නැහැ. අල්ලගන්න යන්නේ නැහැ. මගේ කරගන්න යන්නේ නැහැ. අදුක්කම සුඛංචේ වේදනං වේදියති විසංයුක්තෝ තං වේදියති. දැන් මේ උපේක්ෂා වේදනාවක් හටගන්නෝ ඒකත් මගේ නෙමෙයි, මම නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. මේක මේ හුදු වේදනාවක්, හුදු උපේක්ෂා වේදනාවක් පමණයි. එනන්න මේ අතර යම් දුරස්ත භාවයක් දැන් හටගන්නෝ. වේදනාවන් තියෙනවා මගේ නෙමෙයි. මේක හුදු වේදනාවක්. වේදනා එකක් දැනගන්නා ස්වභාවය තව එකක්. දැන් මේ වේදනාවනුත් දැනගන්නා ස්වභාවයත් අතර ඔන්න පරතරයක් වගේ හැදෙනවා. දැඩිව ග්‍රහණයක් නැහැ, උපාදාන කිරීමක් නැහැ, අල්ල ගැනීමක් නැහැ. වේදනාවන් වලට වෙන්නේ ඉඩ හැරලා අපි ඒ ගැන දැනුවත් වෙනවා. සැප වේදනාවක් ආවත් ඒ හැන්දෙන්න බෙදෙනවා. දුක් වේදනාවක් ආවත් ඒ හැන්දෙන්න බෙදෙනවා. උපේක්ෂා වේදනාවක් ආවත් ඒ හැන්දෙන්න බෙදෙනවා. ඔක්කොම ටික එකම වෙලා දැන්. එකම જાතිය වේදනා. හුදු වේදනා පමණයි. දැන් මේකේ තවත් ගැඹුරකට යන්න පුළුවන්. අපි තවත් ටිකක් ලං වෙලා බලනකොට සමහරලාට වේදනාවේ සමහරලාවට මේ තනි වේදනාවක් නෙමෙයි මෙතන වේදනා රසක් තියෙනවා කියලා කෙනෙකුට වැටහෙන්න පුළුවන්. ඇත්තටම අපි වේදනානුපස්සනාවේ යෙදෙනකොට විශේෂයෙන්ම අපි කයේ ඕනම තැනක වේදනාවක් මතු වුනහම අපි හොඳට එතෙන්ට අපේ අවධානය යොමු කරලා බලනවා නම් වැටහෙන්න පුළුවන් එක කාරණාවක් තමයි මේ වේදනාව කියලා තියෙන්නේ තනි ඒකකයක් නෙමෙයි. තනි කුට්ටියක් නෙමෙයි. මෙතන වේදනා රසක නැත්නම් වේදනා සමූහයක එකතුවක් තමයි තියෙන්නේ හුඟක් වෙලාවට. ඉතින් ඒකෙත් හරි ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ ඔය පේන පින්ඩූපම සූත්‍රයේදී දෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා පේන පින්ඩූපමං රූපං වේදනා බුබ්බුලූපම. මේ රූපේ නිකන් පෙන පිඬුවක් වගේ වේදනාවන් හරියට නිකන් බොහෝම තදින් ජලාශයකට වතුර වැටෙනකොට නැත්නම් වැස්ස වහිනකොට එතන හට අරගෙන නැතිලා යන නිකන් ජල බිඳු වගේ. අපි හිතමු දැන් බොහොම නිෂ්කලංක නිශ්චල ජලාශයක් තිබුණා. හොඳ දැන් එකපාරට දැන් මේ ජලාශයට වහින්න පටන් ගත්තා. දැන් එක අපි හිතමු නිකන් මුලින්ම තේරෙන විදිහට කිව්වනම් එක වැහි බිඳුවක් වැටුණා. වැටුණාම ඒ වැහි බිඳුව නිසා අර ජලාශයේ ඔන්න ජල බුබුලක් හටගත්තා. එතනම නැතිලා ගියා. හොඳ ආයෙත් තව වැහි බිඳුවක් වැටෙනවා. ඔන්න ආයෙ ජල බුබුලක් හටගත්තා. එතනම නැතිලා ගියා. ආයෙත් තව ජල බිඳුවක් වැටෙනවා. ජල බුබුලක් හට ගන්නව නැතිලා යනවා. අපි හිතමු දැන් ඔන්න සීග්‍ර වැඩේ සිද්ධ වෙනවා. හැම තැනම දැන් ජල බුබුලු හට ගන්නව නැතිලා යනවා. ජල බුබුලු හට ගන්නව නැතිලා යනවා. කෙනෙකු වේදනාව හොඳට නිරීක්ෂණය කරද්දී ඇතැම් විට මෙන්න මේ වගේ ස්වභාවයක් අත්දකින්න ඉඩ තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙන උපමාව ඔන්න ඔතන තියෙන්නේ. හරියට නිකන් ජලාශයකට බොහොම තදින් වැස්සක් වහිනකොට ඒ හැම තැනම සියුම් සියුම් පුංචි පුංචි වේදනා එතන හට ගන්නවා, එතන නැතිලා යනවා. සියුම් සියුම් වතුර බබුලු එතන හට ගන්නවා, එතනද නැතිලා යනවා. ඉතින් දැන් අපි හොඳට අපේ කයේ යම් තැනකට අවධානය යොමු කරගෙන මේ தත්ත්වේ නිරීක්ෂණය කරනකොට අපිට අර උපමාවයි මේ අපේ අත්දැකීමයි හොඳට සංසන්දනය වෙලා දැනෙනවා නම් මේ දේ අත්දැකනනම් සමහරට අන්න අපිට හොඳට බුද්ධ වචනයත් එක්ක ගැලපිලා එනවා. ඉතින් ලොකු සතුටක් දැනෙනවා ඒක අතකින්. අනේ බුදුරයන් වහන්සේ කොයි තරම්නම් බුදු නුවණකින් දැකලා මේ දේ මේ වගේ උපමාවකින් පෙන්ලා දීලා තියෙනවද? ඒ දේ මට අදත් අත්දැක ගන්න පුළුවන් නේද? ඉලන්න අපිටම තේරෙනවා මේ දේවල් අපි ඒ ඌමනා කරන කුසලතාවය හදාගෙන නිරීක්ෂණය කරාම මේ දේවල් සමහර විට අත්දැක ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ අපි සියලු දෙනාම මේ තත්ත්වයන් ඒ පමණින්ම අත්දැකිය යුතුයි කියලා. මොකද ඇතම් කෙනෙක් කායනුපසනා මුල් කරගෙන යනවා, ඇතම් කෙනෙක් වේදනානුපසනා මුල් කරගෙන යනවා, ඇතම් කෙනෙක් චිත්තානුපසනා මුල් කරගෙන යනවා. ඉතින් මේ විදිහට මේවා අතර ලොකු වෙනස්කම් තියෙනවා, අඩු වැඩිකම් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ විස්තර කරන මේ සියල්ල ඒ ආකාරයෙන්ම අද්දකේ යුතුය කියලා නියමයක් නෑ. ඒ නිසා අපි කලබල වෙන්න නරකයි. මමත් මෙච්චර අවුරුදු ගානක් තිස්සේ වේදනානුපස්සනාව බැලුවා. මට ඔය එකක්වත් වෙලා නෑ නේ කියලා ඉතින් අපි පශ්චාත්තාප වෙන්න නරකයි. මෙතන මේ විස්තර කරන්නේ මේ එක එක මට්ටම්. ඉතින් ඒවා ඒ ඒ තැන්වල සමාහලට අපිට නිරීක්ෂණය කරන්න හම්බ වෙවි. අද හම්බුණා කියලා හෙට හම්බ වෙන එකක් නැහැ. ඒ වගේම. ඒ නිසා මේ හැම එකක් ගහ දෙයක් තුලම මඟ පෙන්වීමක් තමයි කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහටයි මේවා සාමාන්‍යයෙන් හැසිරෙන්නේ කියලා යම් මඟ පෙන්වීමක් තමයි මාර්ගෝපදේශනයක් තමයි වෙලා තියෙන්නේ. එතකොට කෙනෙකුට තව ගැඹුරකට යන්නම් කියලා කිව්වේ අර වේදනාවක් හටගන්නකොට එතනින් හැබැයි තව එහාට පොඩ්ඩක් මේ වේදනාවට හේතුව මොකද්ද? වේදනාවක් නිකන් හටගන්නේ නැහැ. ඉබේ හටගන්නේ නැහැ. කියලා අන්න පොඩ්ඩක් අපි නුවණ අවදි කළා. තව ටිකක් සූක්ෂම බැලුවොත් සමහර විට මෙතන මේ පොඩි ඇතිල්ලීමක් වගේ දෙයක් සමහර විට අහුවෙන්න ඉඩ තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා පස්ස පච්චා වේදනා. ස්පර්ශය නිසා තමයි වේදනාවක් හටගන්නේ. ඔන්න සැප වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් කරහා සැප වේදනාවක් හටගන්නවා. දුක් වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් කරහා දුක් වේදනාවක් හටගන්නවා. නොදුක් නොසුව වේදනාවකට තුඩු දෙන ස්පර්ශයක් කරහා නොදුක් නොසුව වේදනාවක් ඔන්න හටගන්නවා. ඉතින් මේ හේතුවක් මීට අදාළ හේතුව ලැබුණා නම් ඔන්න ඵලයේ වශයෙන් වේදනාව හටගන්නවා. ඉතින් මේ හේතුවට අපිට කිසිම පාලනයක් නැහැ. ඉතින් කොහොමද අපි මේ ඵලය පාලනය කරන්නේ? ඒක ඉතින් කරන්න බැරි වැඩක්. කෙනෙක් තේරුම් ගන්නවා මෙතන තියෙන්නේ හේතුඵල දහමක්. මේ හේතුන් නිසා තමයි මේ වේදනාවන් හට aran තියෙන්නේ. මේ හේතු ටික මට පාලනය කරන්න බැරි නම් මට මේ ඵලය, මේ වේදනාව පාලනය කරන්න බෑ. ඒ වගේමයි කෙනෙක් මේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්න හැටි. ස්පර්ශයක් ඇති වෙනවත් එක්ක වේදනාව ඇති වෙන හැටි. ස්පර්ශය නැත්තම් වේදනාව නැති ස්වභාවය. ස්පර්ශය නිරුද්ධ වෙනවත් එක්ක, ස්පර්ශය නැති වෙලා යනවත් එක්ක ඒ හටගත් වේදනාව නිරුද්ධලා යන හැටි දැකගත්තොත් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන අර පටිච්චසමුප්පාද මූල ධර්මය ඉදප්පච්චේතාව දැක ගැනීම අවස්ථාවක් තියෙනවා. මොකද මේ වේදනාවයි ස්පර්ශයයි අතර තියෙන මෙන්න මේ සම්බන්ධය මෙන්න මේ ඉදප්පච්චේතාව කියන මේ පටිසමුපාද න්‍යාය මූල ධර්මයේ වටහා ගන්න තියෙන සරල පහසු තැනක්. නිසා යම් කෙනෙක් වේදනානුපස්සනාවේ යෙදෙනවා නම් පොඩි උත්සාහයක් කළ බැලුවට කිසිම වරදක් නැහැ. පුළුවන් ද මේ පස්සපච්චා වේදනා කියන එක අපිට තේරුම් ගන්න. මොකද පස්සපච්චා වේදනා කියන එක සාමාන්‍යයෙන් ප්‍රකට වෙන දෙයක්. එතෙන්දී අර කලින් විස්තර කරා වගේ ඒ අදාළ වේදනාවට ඒ අදාළ ස්පර්ශයක් තියෙනවා. ඒ ස්පර්ශය නිසා තමයි මෙන්න මේ ඵලය හට aran තියෙන්නේ. ඉතින් අපිට තවත් ඒ නිසා අපේ භවනාවේ තව ගැඹුරකට යන්න පුළුවන්. ප්‍රඥාව අවදි වෙන තව පැත්තක් තමයි ස්පර්ශ වෙන්නේ. කොහොමද මේ දේවල් හටගන්නේ? ඉබේ හටගන්නව නෙමෙයි, හේතු නිසායි මේ දේවල් හටගන්නේ. වේදනාවක් නම් අන්න හේතුවක් තියෙනවා, ඒ තමයි ස්පර්ශය. ඒ ස්පර්ශය කොහොමද කියලා අන්න තේරුම් ගන්නවත් එක්ක අන්න ස්පර්ශය ඔන්න හට ගන්න හැටි, ඒක නිසා වේදනාව හට ගන්න හැටි, ස්පර්ශය නැති වෙලා යන හැටි, ඒකත් එක්ක වේදනාවක් නැතිලා යන හැටි කෙනෙකුට සමහරවිට වැටහෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ මේක මට අහුනේ නැහැ, ඉස්සරහට දැන් මම කොහොමද යන්නේ, මට පනිස්සම්පාදේ වැටහෙලා නැහැ, ඉදිරියට වටහා ගන්නත් බැරි වෙයි කියලා හැමත් හිතේ සැක සංකා ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඊළඟට එන අවස්ථාවවලදී නැත්තම් චිත්තානුපසන, ධම්මානුපසන මට්ටම්වලදී වෙන වෙන පැතිවලින් පටිසම්පාදයේ තේරුම් ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ විවිධ තැන්වලදී අපිට තව පොඩ්ඩක් උත්සාහය යොදලා බලන්න පුළුවන්. මේ තව ගැඹුරක් මෙතන තියෙනවා, මට පුළුවන් ද මේක එතනින් අවබෝධ කරගන්න. හැබැයි බැරි වුණා කියලා ලොකු ගැටලුවකුත් නැහැ. මොකද තව අවස්ථාවක් තියෙනවා, එමට අවස්ථාවක් තියෙනවා. දැන් කායනුපසන මට්ටමේදී උනත් අපි අර මතක් කරපු අනිච්චානු දර්ශනය කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. දැන් මේ බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන වේදනානුපස්සනාවේදී. මේ කියන්නේ දැන් අපි දීප සූත්‍රය ඉස්සරහට ගත්තා. ඒකේ ආනාපාන සතියෙම විස්තර කළා. මේ පියවර 16 විස්තර කළා. අර වේදනාවෙන් අනිත්‍ය දකින්න හැටි විස්තර කළා තියෙනවා. එතනින් අදහස් වෙන්නේ කායානුපස්සනාව කොටසේදී ඕක දකින්න බෑ කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් බොහොම මතු පිට මට්ටමකින් සම්මුති මට්ටමකින් කෙනෙකුට මේ ආස්වාසයක් ඇති වුණා, ඒක අවසන් වුණා. ප්‍රස්වාසයක් ඇති වුණා ඔන්න ඒක අවසන් වුණා කියලා සම්මුති මට්ටමකින් කෙනෙකුට අනිත්‍යවට අහගන්න පුළුවන්. නමුත් ඊට වඩා ටිකක් ගැඹුරකට ගිහිල්ලා මේ ආස්වාසයක් ප්‍රස්වාසයක් කියන මේ සම්මුතිය අතහැරලා මෙතන හුදු දැනීමක් හටගත්තා ඔන්න නැතිලා ගියා. ආයෙත් ප්‍රස්වාසයක් වශයෙන් ඔන්න ආයෙත් එතන දැනීමක් හටගත්තා නැතිලා ගියා. අනේ එතනදී වුණත් කෙනෙකුට මේක තියෙන මේ අනිත්‍ය ලක්ෂණය මතු කරගන්න පුළුවන්. ඒ නිසා මේ ආනාපාන සති සූත්‍රයේ ඇත්තම කොටස් කීපයකදීම අපිට ඒ අනිත්‍ය ලක්ෂණය වටහා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ඒක වැටහෙනවා නම් ඔන්න දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය වටහා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා මේ අනිච්චානුපස්සී කියලා අපි සාමාන්‍යයෙන් ධම්මානුපස්සනා කොටසදී හම්බෙන ආනාපාන සති සූත්‍රයේදී ඉස්සරහදී හම්බෙන මේ කොටස ඇත්තම මේ ඉදිරි කොටස් තුනටම යොදන්න පුළුවන්. දැන් මේ විදිහට දැන් කරගෙන යනකොට අන්න කෙනෙක් මේ වේදනාවන් ගැන අර විදිහට මධ්‍යස්ත වෙනවා. සුඛ වේදනාවක් දැනුණත් එයා බොහෝම මධ්‍යස්තව ඒ ගැන දැනුවත් වෙනවා. සැප වේදනාවක් දැනුණත් මේ දුක් වේදනාවක් දැනුණත් ඒත් බොහෝම මධ්‍යස්තව දැනුවත් වෙනවා. නොදුක් නොසුව වේදනාවක් දැනුණත් ඒ ගැන බොහෝම මධ්‍යස්තව දැනුවත් වෙනවා. සුඛං චේ වේදනං වේදියති විසංයුක්තෝ තං වේදියති. මේ සැප වේදනාවක් දැනෙනවා හැබැයි ඒකට ඇලෙන්නේ නැතුව නිකම් තමන්ගේ නෙමෙයි වගේ වෙන්න ඉඩ හරිනවා. දුක් වේදනාවක් හටගත්තා ඒකත් නිකන් තමන්ගේ නෙමෙයි වගේ පැත්තකට වෙලා බලන් හිටියා. නොදුක් නොසුව වේදනාවක් හටගත්තා තමන්ගේ නෙමෙයි වගේ බලන් හිටියා. ඔන්න මේ හරහා දැන් මොකද වෙන්නේ? අපි අත පොවන්නේ නැති නිසා ඔන්න වේදනාවන් සමනය වෙන්න පටන් ගන්නවා. හැබැයි සමහර වෙලාවට මේ අවස්ථාවේදී සංඥා මතුවෙන්න පුළුවන්. දැන් විවිධාකාර රූප පේන්න පුළුවන්. විවිධාකාර සද්ද ඇහෙන්න පුළුවන්. විවිධාකාර ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. අමුතු අමුතු ස්පර්ශ දැනෙන්න පුළුවන්. මේ ඔක්කොම වෙනවා කියනව නෙමෙයි වෙන්න ඉඩ තියෙනවා. අපි එදා අර පන්සලේදී මතක් කරගත්තා වගේ විවිධ සංඥාවන් විවිධ මට්ටම් වලදී එන්න පුළුවන්. දැන් මේ කය හොඳට තැම්පත් වුණා. දැන් වේදනාවනුත් තැම්පත් වුණා. ඔන්න දැන් හිත මතු කළා දෙන්න පුළුවන්. එයාගෙම අර දැන්ටමත් තැම්පත් වෙලා තියෙන සංඥා ලෝකයෙන් මතු කළා දෙන්න පුළුවන්. ඒ යම් යම් රූප පේන්න පුළුවන්, සද්ද ඇහෙන්න පුළුවන්, ගඳ සුවඳ දැනෙන්න පුළුවන්. මේ ඇත්ත වශයෙන් වෙන දේවල් නෙමෙයි. හැබැයි හිතින් මවලා දෙනවා. ඔතෙන්දී අපි දැන් මේ පෙනෙන රූප හරීම විචිත්‍රයි, හරීම මනස්කාන්තයි කියලා ඔන්න ඒකට ඇලුනොත් ඔන්න ආයෙත් පාර වරදිනවා. එහෙම නැත්නම් මේ ඇස් දෙක පියාගෙනයි ඉන්නේ. හැබැයි මේ පේන බොහෝම භයංකර දර්ශනය ඇත්තයි කියලා ගත්තොත් ඒත් පාර වරදිනවා. මොකද ඇස් දෙක පියාගෙන ඉන්නේ. හැබැයි හිත මවලා පෙන්නනවා. ඒකයි මේ තියෙන මිරිඟුවක් කියලා අපි ඔන්න දැන් තේරුම් ගන්න වෙනවා. බුදුන් වහන්සේ සංඥාවන් උපමාවට පෙන්වන්නේ නැත්නම් සංඥාවන් හඳුන්ලා දෙන්නේ මිරිඟුවක් කියලා. මරීචි කූපම සංඥා. සංඥාව මහන්නේ හරියට නිකන් මිරිඟුවක් වගේ. ඇත්ත වශයෙන්ම නැහැ. හැබැයි තියෙනවා වගේ පේනවා. ඉතින් මේ මට්ටමේදී මේ වේදනාවන් හොඳට සමනය වෙච්ච අවස්ථාවේදී ඇතැම් වෙලාවට මේ වගේ රූප පේන්න පුළුවන්. ඉතින් අපි එතෙන්ට අහු වෙන්නේ නැතුව අපිට ඕනේ නම් පුළුවන් ආනාපානයට දාගන්න. මොකද ආනාපානේ පැත්තෙන් ඉන්නවා. ඒ අතරේ තමයි දැන් මේ වැඩ ටික ඔක්කොම යන්නේ. දැන් අපි වේදනා ටික නිරීක්ෂණය කරද්දිත් ආනාපානේ පැත්තෙන් ඉන්නවා. සංඥාවන් පේනකොටත් ආනාපානේ පැත්තෙන් ඉන්නවා. ඉතින් අපිට නිකන් අර ඕනම වෙලාවක අපේ අවධානය දුර වෙනකොට, සතිය දුර වෙනකොට ආයෙත් අන්න අපි ගාව ඉන්න මේ ආනාපානය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේමයි මේ වගේ මේ මුලා වෙන අරමුණක් ඉදිරිපත් වෙනකොට, මුලා වෙන සංඥා අරමුණක් ඉදිරිපත් වෙනකොටත් අපිව මුලා නොකරන අර කායික ඒ ආනාපානය පාවිච්චි කරන්න පුළුවන්. අපි අර සංඥාව අතහැරලා සංඥාවෙන් ගැලවීම සඳහා ඔන්න ආනාපානයට එන්න පුළුවන්. ඒ හරහා ඔන්න සංඥාවනුත් තැම්පත් වෙලා යනවා. සංඥාවනුත් බැහැර වෙලා යනවා. මොකද අපි උල්පන්දන් දුන්නේ නැහැ. අපි අහුනේ නැහැ. ඔය මට්ටමට ආවනම් ඔන්න බුදුරජාන් වහන්සේ 8 වෙනි පියවර ඉදිරිපත් කරනවා. එහෙම නැත්නම් වේදනානුපස්සනාවේ 4 වෙනි පියවර ඉදිරිපත් කරනවා. පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිස්සාමීති සික්ඛති. වේදනාවන් ඔක්කොම අර වගේ සැප වේදනාවක් ආවා කියලා අල්ලගන්න ගියෙත් නැහැ. ඒකට බැඳෙන්න ගියෙත් නැහැ. දුක් වේදනාවක් ආවා කියලා ගැටෙන්න ගියෙත් නැහැ. නොදුක් නොසුව වේදනාවක් ආවා කියලා ඒකට ඇලෙන්න ගියෙත් නැහැ. ඔන්න වේදනාවන් සමණයටපත් උනා. මොකද අපි අපේ පාඩුවේ හිටියා. වේදනාවන් සමණයටපත් උනා. සංඥාවන් ආවා එන්න ඉඩ තියෙනවා. ඒ ආවට ඒකට අහුුනෙත් නැහැ. ඒකටත් ඔහේ සමණයටපත් වෙන්න ඉඩ දුන්නා. අන්න ඒ හරහා කෙනෙකුට මෙන්න මේ 8 වෙනි පියවර පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිසාමීති සික්ඛති කියන මෙන්න මේ 8 වෙනි පියවර කෙනෙකුට අත්දක ගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ සියලු වේදනාවන් දැන් සමණයටපත් වෙලා. සියලු සංඥාවන් දැන් සමණයටපත් වෙලා. හිතේ දැන් ලොකු සංඥාවක් නැහැ. විවිධ රූප පේන්නෙත් නැහැ, සද්ද ඇහෙන්නෙත් නැහැ, ගඳක් සුවඳක් දැනෙන්නෙත් නැහැ. බොහොම දැන් හිත තවත් සැරලයි. තවත් තැම්පත්. තවත් හික්මිලා. තවත් තැම්පත් වෙලා, සමාධිමත් වෙලා, සමාහිත වෙලා. ඔන්න කායනුපස්සනා කොටසේදී කය හොඳට තැම්පත් වෙලා, හුස්ම රැල්ල හොඳට තැම්පත් වෙලා. පස්සම් බයන් කාය සංකාරං අසසීසාමිත සික්ඛති. අපි එතෙන්දී කලබල වුණේ නැහැ, හුස්ම මදි වෙයි කියලා හිතුවේ නැහැ, ඔක්සිජන් මදි වෙයි කියලා හිතුවේ නැහැ. අපි ඒකට වෙන්න ඉඩ හැරියා. දැන් මෙතෙන්දිත් ඔන්න වේදනාවල් වලට අහු වෙන්න ගියේ නැහැ, ගැටෙන්න ගියේ නැහැ. ඔන්න ඒකටත් තැම්පත් වෙන්න ඉඩ හැරියා. සංඥාවන් ආවා ඒකටත් අහු වෙන්න ගියේ නැහැ, බය වෙන්න ගියේ නැහැ, ඇලෙන්න ගියේ නැහැ. ඒකටත් යන්න ඉඩ හැරියා. ඔන්න ඒකත් තැම්පත් වුණා. එතකොට මෙන්න මේ පියවර හතර බුදුරජාන් වහන්සේ කියනවා. මොනවාද පියවර හතර? පීතිපටි සංවේදී අස්සසි සාමිති සික්කති, සුඛපටි සංවේදී අස්සසි සාමිති සික්කති, චිත්ත සංඛාරපටි සංවේදී අස්සසි සාමිති සික්කති, පස්සම් භයං චිත්ත සංඛාරං අස්සසි සාමිති සික්කති කියන මෙන්න මේ පියවර හතර මම ඇත්තටම ඉදිරිපත් කරේ ආස්වාසය සම්බන්ධයෙන් විතරයි. මේ ආකාරයෙන්ම ප්‍රස්වාසය සම්බන්ධයෙන් හිතා ගන්න පුළුවන්. මෙන්න මේ පියවර හතර බුදුරජාන් වහන්සේ කියනවා යම් කෙනෙක් අත්දකිනවා නම් මේවා ඇවිල්ලා වේදනාවේ ස්වභාවයන්. ඉතින් මේ ස්වභාවයන් දැකගැනීමෙන් භවනා කරනවා නම් බුදුරජාන් වහන්සේ කියනවා මේ යෙදෙන්නේ වේදනානුපස්සනාවේ. ආනාපාන සතිය හරහා ගියා. ඔන්න වේදනානුපස්සනා සතිපට්ඨානය අපි පූර්ණේ කරනවා. ඊයේ අපි කතා කරා කොහොමද ආනාපාන සතිය හරහා ගිහිල්ලා කායනුපස්සනා සතිපට්ඨානය පූර්ණේ කරන්නේ. දැන් අපි අද කතා කළා ආනාපාන සතිය හරහා ගිහිල්ලා කොහොමද වේදනානුපස්සනා සතිපට්ඨානය වඩන්නේ. ඉතින් මේ ආකාරයෙන් බුදුරජාන් වහන්සේ එතකොට විස්තර කරනවා මේ ආනාපාන සතිය කියන්නේත් වේදනාවේම ස්වභාවයක්. ඒ හරහා ගිහිලා මේ මතුවෙන විවිධාකාර ප්‍රීති ස්වභාවයන්, සුව වේදනාවන්, විවිධාකාර අනිකුත් අර කය නිකන් සම්භාහණය කරනවා වගේ කරන ඒබඳු වේදනා ස්වභාවයන්, මේ සියල්ල වේදනාවේම අනේකක් විවිධාකාර පැති, විවිධාකාර ස්වභාවයන්. මේවා වේදනාවන් බව තේරුම් අරගෙන, හුදු වේදනාවන් පමණක් බව තේරුම් අරගෙන, මේවා හුදු සංඥාවන් බව තේරුම් අරගෙන, මේවට ඇලෙන්නේ නැතුව, මේවට ගැටෙන්නේ නැතුව, මේවට අහු වෙන්නේ නැතුව අපිත් ඉදිරියට අපේ භවනාව කරගෙන යමු. අපි සියලු දෙනාට මේ සඳහා අද දින ධර්මදේශනාවෙන් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.